සාදු සාදු සාදු. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමටහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ධම්මකුසල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් මම ඉතාම ගෞරවපූර්වකව ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමද කමටහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
එහෙමනම් අපිට එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා, ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා කියලා උපාලි මහත්මයා කිව්වා. මහේනම් උපාලි මහත්මයාට ආරාධනා කරනවා ඒ ප්‍රශ්නේ ඔබ වහන්සේට ඉදිරිපත් කරලා කමඨාන් සුද්ධ කරගන්න ලෙසට.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස, භාවනා අත්දැකීම් විස්තර කිරීම. යම් සිදුවීමකට පසු තදින් හිත පෑරී ඇති විටක කඳුළු සලමින්ම භාවනාව පටන් ගතිමි. කම්කටොළු ඇති විට භාවනාව පර්යේෂණයට භාජනය කළ යුතුයි කියා සිතා ගතිමි. ශබ්ද සමග මුලදී භාවනාවට බාධා ඇති වුණත් පසුව එම ශබ්ද මැකී යන්නට විය. සාමාන්‍ය තත්ත්වයේ යටතේ විනාඩි කිහිපයක් තුළ එකඟ වන සිත චිත්ත පීඩාව සමග එකඟ වීමට විනාඩි 25ක් පමණ ගත විය. හිතට නිසසල තැනක සිසිලස අත්විඳිය හැකි විය. ඉසෙහි වේදනාවක් දැනුණු විට වේදනාව තමන්ගේ කර නොගන්නා ලෙස කමඨහන් සුද්ධ කරන විට අසා ඇත. හුස්ම නොදැනී ගොස් හිත නිශ්චල වීම අද්දුටුවෙමි. විනාඩි 20ක් පමණ එලෙස සිට භාවනාවේ මිදුන විට ඉසේ වේදනාව දුරු වී තිබුණි. මානසික වේදනාව ඇති විට හිත එකඟ කර ගැනීම කායික වේදනාව ඇති විට එකඟ කර ගන්නවාට වඩා අමාරුය. ඒ සඳහා දිය යුතු වීර්යද වැඩිය. මෙම අත්දැකීම් බෙදා ගැනීමට සිතුවෙමි. ඔබ වහන්සේගේ අවවාද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට ඒ වගේ දෙයක් වටින අත්දැකීමක් කොහොමද මේ වගේ කායික වේදනාවක් තියෙනකොට මානසික වේදනාවක් තියෙනකොට මේ විදිහේ දෙයක් පුරුදු කරන්න පුළුවන්ද කියන පරීක්ෂණිනේ. ඇත්තටම හිතවිලි බහුලයි සමහර විට. අර ප්‍රශ්නෙම නැවත නැවත ඉස්මතු වෙලා එනවා. නමුත් අපිට සක්මන දිගට පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පරයන්කේ දිගට කරගෙන යන්න පුළුවන්. අර වෙනදා විදියට එකඟ වීමක් නැති වුණත් ඒ වෙලාව ගෙවන්න පුළුවන්. වෙලාව ගෙවනකොට ගෙවනකොට තේරෙනවා අර නිකන් ඒ හිතවිලි වල විස මැරෙනවා වගේ යම්කිසි කාලෙත් එක්ක තැම්පත් වීමකට ලක් වෙනවා. එහෙම නැතු ඒ ටික අයින් කරන්න දැඟලුවා කියලා ඒක එච්චර සාර්ථකත්වයක් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අර නැවත නැවත සක්මනේ යෙදුනොත් නැවත නැවත අර විදිහට වාඩි වෙලා සිහිය පිහිටවගෙන ඉඳියොත් අර හිතවිලි නිකන් බුර බුරා ඇවිලිලා ඇවිලිලා වගේ ඊට පස්සේ ඒ ගින්නම එහෙම නිවිලා යනවා. ඉතින් ওই විදිහේ අත්දැකීමක් වටින දෙයක්, ওই විදිහේ ශිල්පයක් වටින දෙයක්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ ගෙදර ප්‍රශ්නයක්, එහෙම නැත්නම් හිත වේදනාවක්. එතකොට ඒකට අවධානය නොදී මම වෙන වැඩක යෙදිලා ඉන්නවා. මේ විදිහේ වැඩක් ඇති වැඩකුත් නෙමෙයි. ඒ වෙනුවට යෙදිලා ඉන්නවා. අර හිතවිලිත් ඇවිල්ලා ඇවිල්ලා යනවා. ඒක තමයි පීඩා දෙන්නේ. නමුත් අර සමහර විට මොකක් හරි මිදුලත් පාදු ගන්න වගේ වැඩක් වෙන්න පුළුවන්. ගේ අස්පස් කරන වගේ වැඩක් වෙන්න පුළුවන්. බොහොම කැපවීමෙන් ඒකම කරනවා. පැය ගාණක් කරනවා. අන්න මොකද වෙන්නේ, කාලෙත් එක්ක අර හිතවිලි වල තියෙන ග්‍රහණය ප්‍රබලතාවය අඩු වෙනවා. ඒක මූණ දීලාම තමයි මග ඇරීමෙන් බෑ. ඒක නිසා ඒ වගේ වෙලාවට හිත එකඟ කරනවා කියන එකට වැඩිය ගොඩක් වෙලාවට අර පොදිය බාර ගැනීමක්, අර පීඩා වෙහෙස බාර ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ බාර ගැනීමත් එක්කම තේරෙනවා අන්න කාලෙත් එක කොහොමද මේ විදිහේ පරිවර්තනයක්, සමහර විට පය සක්මන් කරනකොට කොහොමද සක්මනේ අග වෙනකොට කියලා දැක ගන්න පුළුවන්. එන්නේ පුහුණුව වටින දෙයක්. කොහොමද අපි මේ සමහර වෙලාවට අර එන ප්‍රශ්න ගැටළු වලට නිකන් අර එන ගන්න යනවා වෙනුවට පොඩ්ඩක් පැත්තකට වෙලා මග ඇරලා ඉන්නේ කොහොමද කියන ශිල්පේ. අර නිකන් අර අර ක්‍රීඩාවෙත් තියෙන නිකන් අර පිඹගෙන එන ගොනා එක එන ගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් පැත්තකට වෙලා පොඩි අඩියයි දෙකයි එහෙමයි වෙන්නේ. අරු ඇඟ ගාවින්ම අඟ එහෙම නිකන් ඉන ගාවින් ලිස්සලා යනවා. එන්නේ වගේ ශිල්පයක් ඔතන තියෙන. නැතුව ඇන ගන්න කිව්වොත් අමාරුයි. අපි කරන්නේ ගොඩක් වෙලාවට පිඹගෙන එන ගොනු එක්ක ඇන ගන්න යනවනේ. ඉතින් ඉස්පිරිතාලේ තමයි නතර වෙන්නේ. ඒක නිසා අන්න අර පොඩ්ඩක් එහාට වෙන අඩියයි දෙකයි පොඩ්ඩක් එහාට වෙන ශිල්පේ තමයි කියන්නේ. අන්න අර ගෙදර වැඩක් කරනවා, බත් පිටිය සුද්ධ කරනවා, නැත්නම් ගෑස් කරන වැඩක් නැහැ, කරා කියලා වැඩකුත් නැහැ. නමුත් ඒකට සමහර විට පැය ගණනක් ගත කරනවා. ඔයාලට කියන්නේ හෙල්ති ඩිස්ට්‍රැක්ෂන්ස් කියලා. අන්න ඇඟට පතට තමුන්ගේ මානසික කායික සෞඛ්‍යයට අහිත නැති මුලාවක් වෙන්න පුළුවන්. මුලාවකටත් වැඩි නිකන් අවධානය බිඳලා වෙන දෙයකට දානවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ජීවිතයකට වටිනා ශිල්පයක්. කොහේ ජීවත් වුණත් ඒ ජීවිතයට වටිනා ශිල්පයක්. ඒ ශිල්පය ගැන තමයි කියන්නේ. ඉතින් ඔය වගේ වෙලාවක බොහොම කැපවීමෙන් වැඩක් කරලා බලන්න ගෙදර. ගෙදර වැඩක්, ඔය වගේ වැඩක් නැති වැඩක්, නිකන් ඇඟපත වෙහෙසෙන වැඩක් කරලා බලන්න. අනේ එතකොටත් තේරෙනවා ඔය විදිහේම කාලෙත් එක්ක මේ ටික සුද්ධ වෙලා, කාලෙත් එක්ක මේ ටික විස අඩු වෙලා යනවා. සමහර විට පැයක් දෙකක් තුනක් යන්න පුළුවන්, සමහර විට දවසක් දෙකක් යන්න පුළුවන්. නමුත් ඔන්න ඔය කාලෙත් එක්ක අර මුණ දීම තුලින් ඒ වෙනස වෙනවා. ඉතින් ඒ පිළිබඳ අත්දැකීමක් ඉතින් අහගෙන ඉඳිය පිරිසටත් වටිනවා නේද?
සාදු සාදු සාදු. අතර මේක සහනම වටන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. දෙදිනදා ජීවිතයේ ඔය විදිහ ප්‍රශ්නයක් එනකොට චත්තයකින් වලදී නම් ද්වේෂය හරහා ආවොත් ගොඩක් වෙලාවට ද්වේෂය කරනවානේ. ද්වේෂය කොහොම හරි පාලනය කරගන්න සතිය සම්පජාන්නේ කියන එක වැඩි වෙන්න මට නම් තේරෙච්ච දේ තමයි වැඩි වෙන්න ගැටෙන ප්‍රමාණය සෑහෙන අඩු වෙනවා. ඒ තමගෙමින්ම හැබැයි ඒ ගැටෙන ප්‍රමාණය අඩු වුණා කියලා නවතින්න බෑ. ඒක ප්‍රතිස්ථාපනය කරන්න වෙන අරමුණක් වෙනවා. බොහෝ වෙලාවට ඉන්නේ කාමසිතුවිල්ල. කාට හරි මොකක් හරි ලස්සන දෙයක් කාමයට අලු කරගත් වෙලාවට ඊට පස්සේ ෆයිනල් රාග අරමුණු කරලා ඔය ඒකත් කපාලනය කරගත්තොත් ආයෙ බොහෝ ද්වේෂෙට එනවා. ඔහොමම කැරකිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් තුනම බැලන්ස් කරගන්න. තණ්හා රති රාගා කියන්නේ මට පස්සේ තමයි තේරුනේ. තණ්හා රති රාගා කියන්නේ මං හිතේ මේ කාම ද්වේෂ මෝහ කියලා. ඒක නට නැහැ. තණ්හා කාම රති තරහ රාග කියන්නේ රාග. ඒ කාම රාග පටික කියලා තමයි මට නම් ඒකට හිතුනේ. ඒතුනේ මාර්ගයක් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඔයගේ හැන්ඩල් කරගෙන යද්දි කියලා මට හිතුණා. මගේ අදහසත් කිව්වා නම් කියන්න හිතුණා ස්වාමීනි.
ඔය ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඔක කියන්නේ අර දුක් වේදනාවකින් ස්පර්ශ කරන ලද්දේ සාමාන්‍යයෙන් පෘථග්ජන කෙනෙක් ඒක සැප වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරන්න උත්සාහ කරනවා. ඒක තමයි එයා එකෙන් විදීමක් දකින්න ඒක. ඒක තමයි එයාට සැනසීම විදියට එයා හොයාගෙන යන්නේ. ඉතින් ඔය gedara ප්‍රශ්නයක් වුණාම එළියට ගිහිල්ලා මොකද කරන්නේ, ගේ අතහැරලා ගිහිල්ලා මොකද කරන්නේ කියලා බැලුවොත් ඕක තමයි ඉතින් තියෙන්නේ. මේ අන්න අර දුක් වේදනාවක් අහම ඊට වැඩිය සැපයක් හොයලා ඒකෙන් වහලා දාන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම අන්න අර දුක බාරගත්තොත් ඒකට මුහුණ දුන්නොත් ඒක පීඩාකාරී. පහසුවක් නෑ, අමාරුයි. හැමදේම මගහැරීම පහසුයි. මගහැරලා වෙන දෙයක් මොකක් හරි අර විදිහේ එකක් බඩට දාගත්තාම ටිකක් වෙලා යනකම් ඕක අමතක වෙනවා තමයි. නමුත් නැවතත් අර විදිහටම පීඩාවක් නැగిලා එනවනේ. ඉතින් ඒක තමයි.
ඒක තමයි තර තියෙන කැරකෙනකොට ඒක හැන්ඩල් කරගන්නකොට අමාරු වෙනකොට තමයි අර සති සම්පජන්‍ය කියන එක සෑහෙන උදව් වෙන්නේ. ඒ තුනට යන්නේ නැති වෙන්න ඒ මොහොතේට ඇවිල්ලා එතනින් මේක පුච්චල දාන්න පුළුවන් වෙන්නේ කියලා තමයි මට හැඟුනේ. සතිය විතරක්ම නෙමෙයි සති සම්පජන්‍ය අවශ්‍ය වෙනවා කියලා එතනට. හොඳමයි. එහෙමනම් සභාවට ලිඛිත ප්‍රශ්න ප්‍රමාණයි නම් සභාවට අපි ඉදිරිපත් කරමු. තව කාට හරි ලිඛිත වාචික ප්‍රශ්නක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න ලෙසට. නුවන් ඔයාලට ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. කමඨහන වார்த்தාවක් තියෙනවා මම ඉදිරිපත් කරන්නද?
කියන්න.
හරයන්ක භාවනාව. පරයන්කෙන් හිඳ උඩුකය ඍජුව තබාගෙන සතිමත් වීමට උත්සුක වෙමි. බාහිර පරිසරය පිළිබඳව අවධානය යොමුකොට අනතුරුව මාගේ ශරීරයේ පිළිබඳව මෙනෙහි කරමි. කිසියම් පාලනයකින් යුතුව ආනාපානෙහි නිරත වන බව පෙනේ. ආශ්වාසය යම්දමින් නිරීක්ෂණය වන අතර ප්‍රශ්වාසය ග්‍රහණය නොවේ. ක්‍රමේ ආනාපානය මෘදුව යයි එකේ කානාපානේ ගණනය කරන්නෙමි. ආනාපානය වඩාත් මෘදු තැන ගණනය කිරීම නවතා අවධානය පමණක් දෙමි. සිත නොයෙක් අරමුණු ඔස්සේ විස්තරයයි. ඉන් අනතුර නැවතත් සතිමත් වීමට උත්සුක වෙමි. නිද්‍රාවක් වැනි ගැඹුරු ස්ථානයක සිට යලි ප්‍රකෘති ස්වභාවයට එන්නාක්සේ දැනේ. මෙය කිහිප වාරයක්ම සිදු වූ අතර සමහර විට ගැස්සීමක් සමග අවදිවන්නාක් මෙන් දැනේ. ගැඹුරු තැන සිට ප්‍රකෘතියට පැමිණීම මිස ගැඹුරු තැනට යාම හෝ ඉඳීම සංවේදනය නොවේ. ඉන් අනතුරුව තියෙන අපේ ස්වාමීන් වහන්ස හැතපෙන භාවනාවක්. සයනය මත උඩුබැලිව කය ඍජුව තබා සැහැල්ලු ඉරියව්වෙන් හිඳිමි. කයට පහසු සංවේදනයක් නිදහස් සංවේදනයක් දැනේ. ආනාපානය වෙත අවධානය යොමු කරමි. ආනාපානය සියුම්ව සිදුවන බව දැනේ. ආශ්වාසය හා ප්‍රාශ්වාසය වෙන වෙනම ග්‍රහණය වීමක් නැත. නොය කරමුණු අස්සේ සිත විසිර යයි. මද වේලාවකින් නැවත සතිමත් වේ. මුළු ශරීරය පුරාම යම් කිසි ආකාරයක ස්නායු ප්‍රබෝධයක් වැනි හැඟුමක් දැනේ. ටික වේලාවකින් එම හැඟුම පහව යයි. මෙය කිහිප වාරයක්ම සිද්ධ විය. කය කෙරෙහි වූ සංවේදනයේ ඉතා අඩුය. දෙපා අතපය පිළිබඳව දැනීම ඉතා අඩුය. තිබුණාත් නොතිබෙන්නාක් මෙන්ය. මහත් නිදහස් බවක් දැනේ. අතරින් පතර හිත විසිර ගියත් බාධාවක් නැත්තේය. මහත් ආහ්ලාදයක් දැනේ. දිගින් දිගටම මෙසේ සතිමත්ව හිටීමට මට සිතේ. එක වෙලාවකින් අනතුරුව සතියෙන් මිදී දැස් අරිමි. අවසර ස්වාමීන් වහන්සේ.
හොඳයි, අත්දැකීම හොඳයි කියලා නෙවෙයි, හොඳයි. දැන් අර විදිහට සාමාන්‍යයෙන් අපි මුලින් මේ ප්‍රතිපදාව පටන් ගන්නකොට අන හුස්මක් ඇති බවට සිහියක් පිහිටව ගන්නවා. ඔක තමයි සාමාන්‍ය අපි කටයුතු කරන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට තේරෙනවා ඔන්න දැන් හුස්ම සියුම් වෙලා ගිහිල්ලා හුස්ම නැති වෙලා යනකොට දැන් තියෙන්නේ හුස්ම ඇති බවට සිහියක් වෙනකොට හුස්ම නැති බවට සිහියක් පිටව ගන්න පුළුවන්. අන්න අර වපසරිය වැඩි වෙනවා. සාමාන්‍ය මුලදී හුස්ම පිළිබඳ සිහියම තමයි ඒක බොහොම අමාරුවෙන් නේ පවත්වන්නේ. නමුත් අන්න යම් කිසි විදිහක ඔය වගේ නිකන් අවස්ථාවක් විපරිණාමයක් වෙනවා ප්‍රතිපදාවේ. එතකොට තේරෙනවා අන්න ඒ කලින් තිබුණේ හුස්ම ඇති බවට සිහියක්, දැන් හුස්ම නැති බවට සිහියක් තියෙනවා. ඒකත් එක්ක තමයි ඔන්න ඔය රෝලර් කෝස්ටර් රයිඩ් එකක් වගේ යම් කිසි විදිහක වෙනසක් පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. ඕක සාමාන්‍ය අර මැජික් උපමාවකින් කිව්වොත් සාමාන්‍ය ඔය මැජික් කාරෙන්ගේ තියෙනනේ මිස් ඩිරෙක්ෂන් කියලා එකක්. ඒගොල්ලෝ අවධානය වෙන තැනකට ඉල්ලනවා, අවධානය වෙන තැනකට ගන්නවා. හැබැයි මැජික් එක කියන්නේ එතන නෙමෙයි. වෙන තැනක තමයි මැජික් එක කියන්නේ. අන්න මොකක් හරි එකක් මවලා පේනනවා. ඉතින් අපි අවධානය ගිලිහෙච්ච වෙලාවේ, එහෙම හෙවෙච්ච වෙලාවේ තමයි මේ මැජික් එක වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මැජික් එකක් තමයි අතනක් තියෙන්නේ. නැවත නැවත ඕකට සිය දහස් වරක් මුහුණ දෙන්න ඕනේ. අර කියනා වගේ යනවා මතකත් නැහැ, ගිහිල්ලා ඉන්නව මතකත් නැහැ. නමුත් ඔන්න ආවට පස්සේ, ප්‍රകൃතියට ආවට පස්සේ තේරෙනවා කලින් ටිකේ මොනවදෝ තියුණා, සිහියක් තියුණා වගේ. හැබැයි අකවුන්ට්ස් එහෙම තියුනේ නැහැ. ප්‍රകൃතියට ආවට පස්සේ තමයි නැවතත් කියන්න පුළුවන්, වෙරිෆයි කරන්න පුළුවන්. ඉතින් ඔය අත්දැකීම සිය දහස්වරක් නැවත නැවත මුහුණ දෙන්න ඕනේ. දැන් සමහර විට එකම පරියන්කේ ඔය 20-30 වර වෙනවනේ එකවර. නැවත නැවත ඕකම නැවත නැවත කරන්න, ඕකම නැවත නැවත කරන්න. කමන්නේ එකම මැජික් එක. හැබැයි හොයන්න බෑ මොකද්ද මේ කියලා. නැවත නැවත බලාගෙන ඉන්නවා. නැවත නැවත බලාගෙන ඉනවා. මෙන්න පුටුවක් තියෙනවා, පුටුව රෙද්දකින් වහනවා. මෙන්න එකපාරට කාන්තාවක් මවලා. වෙන්න බැරි වැඩක්, වෙන්න බෑ. නමුත් අන්න නැවත නැවත බැලුවාම දවසක තේරේ අන්න වැඩේ වෙන්නේ මේ ආකාරයට කියලා. බොහොම සරල දෙයක් තිබිලා තියෙන බලනකොට. ඉතින් ඔන්න වගේ ඕකට නැවත නැවත මොහොන දෙන්න. ඔය යන විදිය, ඔය කරන විදිය හොඳයි. ඕකම නැවත නැවත සිද්ධ කරන්න. කරනකොට කරනකොට ඔය කියන අවධිය හොඳට තව තව වැඩි වැඩියෙන් ආලෝකයක් වැටිලා තව තව එළිය වෙලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙවනියට කිව්වා අර සැතපෙන භාවනාවක් ගැන. ඇත්තටම ඔන්න ඔය වගේ හුරුවක් හදාගන්න පුළුවන් නම් මුළු ජීවිතේම භාවනාවක් තමයි. දැන් ඊයේ අපි ගියා පොඩි වැඩසටහනකට ළමයි 300ක් මුළු ඉස්කෝලේම ළමයි ටික. එච්චරයි. 6 ඉඳලා 13 වෙනකන් ළමයි 300යි. මේ ජායල පැත්තේ හිතාගන්නවත් බෑ මෙහෙම ඉස්කෝලේ මේ හරිය තියෙද කියලා. මේ පොඩි ඉස්කෝලයක්. ඔක්කොමලා ටික ඉතින් අර මුළු කට්ටියම වාඩි කරලා ඉන්දියා. ඊට පස්සේ ඉතින් දැවනා කියලා විස්තර කළා, පුහුණු කළා, අන්තිමට ඇව්වා දැන් මේක මේ වෙලාවේ විතරද පුළුවන්? ඇවිදිනකොට වාඩිලා ඉන්නකොට විතරද පුළුවන් කියලා ඇහුවාම නෑ උත්තර නෑ. ඔහොම ටිකක් කියලා යනකොට ඒක පොඩි ගෑන් ළමෙක් නැකිట్లా කියනවා සැතපෙන වෙලාවටත් පුළුවන් නේ ස්වාමීන් වහන්ස. අර මුළු 300ම වගේ hina වුණා. අර මුළු 300ම hina වුණා නිදිය ගන්න වෙලාවට පුළුවන් කියපු එකට. ඉතින් මං කිව්වා මේගොල්ලෝ නම් hina වෙනවා. නමුත් තේරෙන්නේ නෑ. නොදැන තමයි hina වෙන්නේ. අන්න ඔය මොකක්ද ඒකට කියන්නේ අර හර්ඩ් නේචර් එකනේ ඔය තියෙන්නේ. රැලේ ස්වභාවය තමයි තියෙන්නේ. රැලේ ස්වභාවය රැලෙන් පිටපයින් එකට රැලේ hina වෙනවා. ඒක තමයි හැටි. බ්ලැක් ෂීප්ලා කියන්නේ අනුවට hina වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට ලෝක මතේ තමයි ඕක. නමුත් අන්න සැතපේන භාවනාවක්, නිදිය ගන්නකොට භාවනාවක්. අර ළමයා ওই විදියටම විස්තරයක් කිව්වා. මට පුළුවන් මේ මම මේ නිදියගෙන ඉන්නවා කියලා ඇඟ පැත්තකට බර වැටිලා තියෙනවා කියලා ඉන්න පුළුවන්නේ. ඊට පස්සේ මේ හුස්මත් සමහර විට බඩ හුස් පහත් වෙනවා දැනෙයිනේ කියලා කියනවා. මේ අලුත්ම කෙනෙක් කලින් පුහුණු කරලා ඇවිල්ලා වගේ. ඉතින් ඒ වගේ දෙයක් එතකොට මුළු ජීවිතේම භාවනාවක්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් වෙහෙසකාරී දවසක අවසානයේ හිතවිලි බහුලයි. දවසේ සිතුවීම් මැවි එනවා. දවසේ අර අපි කියන්නේ පැටලිච්ච තැන් එනවා. සාමාන්‍ය එක තමයි ස්වභාවය. හොයා ගන්නත් පුළුවන් මේවා තේරුනෙත් නැහැ. හැබැයි මෙතන පැටලිලා තියෙනවා කියලා හොයන්නත් පුළුවන්. එතකොට ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න ඕනේ. ඒක නිකන් නින්දට කලින් වෙන සුවසේවාවක් වගේ දෙයක්. නැත්තම් නින්ද යන්නේ නැහැ. ඔය ගොඩ දෙනෙට්ට ඔය ඕක කරන්න ගියම නින්ද යන්නේ නැහැ. මොකද හේතුව? අන්න අර මිරිකලා අල්ලනවා. මේකෙම සිහිය තියන්න ඕනේ කියලා අර විවේක වෙන්න දෙන්නේ නැහැ හිතට. ඒ වෙනුවට මොකකාරී එක කල්ලලා තද කරලා මිරි කරලා බඳින්න හදනවා. එතකොට නිින්ද යන්නේ නැහැ ඉතින්. හරිනේ. ඒ එහෙම නෙමෙයි. සාමාන්‍ය අර හිතට පොඩ්ඩක් විවේක වෙන්න දෙන්න ඕනේ. එතකොට දවසේ සිදුවීම් ටික මැවි එනවා. හිතවිලි බහුලයි. ඇඟට වෙහෙසයි. නිකන් පීඩාකාරී ගතියක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. කමක් නැහැ. ඒ සියල්ල අතරේ මෙන්න මේ සිහිය පිහිටවගෙන කල්ගත කරන්න පුළුවන්. මම මේ විදියට මේ දිගා වෙලා සැතපිලා මේ විදියට ඇඟට බර වැටිලා ඉන්නවා කියන සිහිය. ඉතින් ඒ විදියට දිගට කරන්න පුරුදු වුණොත් ඉතින් මුළු ජීවිතේම භාවනාවක් තමයි. ඉතින් ඒ දිහාවට තමයි යවෙන්නේ. ඒක සඳහා වැඩියෙන් උත්සාහ ගන්න කියලා අපි කියමු.
එහෙම අපේ ස්වාමීන් වහන්සේ බොහොමයක් පින් ස්වාමීන් වහන්සේ මට තව කියන්නේ සාමාන්‍ය ජීවිතයේ තියෙන මේ කියන්නේ චූටි අත්දැකීමක්. ඒ කියන්නේ මට ටිකක් සාමාන්‍යයෙන් තරහා යනවා වැඩි ස්වාමීන් වහන්සේ. එතකොට මම මේ ටිකේ මම පොඩ්ඩක් බලන් හිටියම මට පේනවා සමහර අවස්ථාවල හේතුවක් ඇතිව හෝ හේතුවක් නැතිව සමහර අවස්ථාවල නිකන් අර තරහ ලොකු නිකන් අර වතුර මලක් අර උඩට විදිනවා වගේ තරහ ගොන්නක් වගේ ගොඩාක් උඩට එනවා එකපාරට. අපි සමිංහාස ඉතින් ඒ අවස්ථාවේදී මම ඒ කියන්නේ රියැක්ෂන් එකක් කරන්නේ නැතිව ඒ දිහා බලාගෙන තමයි ඉන්න හදන ස්වාමීන් වහන්සේ. නමුත් සමහර වෙලාවට අමාරුයි. කියන්නේ සෑහෙන ලොකු ගොන්නක් වගේ එනවා. අපි ස්වාමීන්
වහන්සේ. ඔව් ඒක නෑ ඉතින් කියන්නේ join the club කියලා තමයි. තරහ කියන එක ආයෙ නිකන් ඉන්න. තියෙන්න ඕනේ අප පොඩ්ඩක් නැතුව මම හරියන්නේ නෑ නේ. පොඩ්ඩක් තියෙන්න ඕනේ. මටත් තියෙනවා ඕක නම් හරියට. අපි ඉස්සර අපේ යාම කොහිල උයනවා ගෙදර නැවිනිතර කොහිල හදලා දෙනවා. මොකද බෑ. ඉතින් අර පාලනය කරගෙන ඉන්න පුළුවන් වෙලාවකට තේරෙනවා මෙහෙම මේ ඔන්න ගොජ දදා එනවා කියන එක සිහින් දකින්න පුළුවන්. තව වෙලාවට ඔන් ද ස්පොට් අතට සල්ලි දීලා ඉවරයි. ඈ ඒක ප්‍රතික්‍රියාව ගිහිල්ලා ඉවරයි. පස්සේ තේරෙනවා අන්න ගියා අන්න අහු වුණා. ඔන්න මල ඉරි පැන්න කියලා. කමක් නැහැ. ඒක නැවත නැවත දකින්න අසුරුව කරගෙන යන. ඉතින් ඕ වගේ දේවල් තියෙන්න ඕනේ. ඕක තමයි ජීවිතේ. ඕක ආයි නිකන් හංගවලා වහගෙන ඉන්දියා කියලා සෙතක් නැහැ. තියෙනවා. හොඳ ඇඩියට තියෙනවා. හොඳ ඇඩියට තද වෙනවා. හැබැයි මේ සියල්ල අතරේ අපි කොහොමද ටික ටික මේ ගමන යන්නේ? කොහොමද මේ විදියට යාත්‍රා කරන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. රාගේ වෙන්න පුළුවන්, ද්වේෂේ වෙන්න පුළුවන්. ඔවා ඉතින් මනුස්ස ස්වභාව. ඒකට පොඩ්ඩක් මුහුණ දෙන්න, ඒක ටිකක් බාරගෙන ඔය විදිහට කරගෙන යන්න. එතකොට තේරෙනවා අවශ්‍ය නම් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. සමහර අයට ඇත්තටම ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරනවා එවලි කියලා හැබැයි සුද්ධයි. ඉවරයිනේ. ඕකේ අර හෙට දවසට තියාගන්න දෙයක් නැහැ. හෙට දවසට තියාන දෙයක් නැහැ. මේ සාමාන්‍ය අර හැම වෙලේම නෙමෙයි වෙන්න පුළුවන්. සබ්මිට් එක ප්‍රතික්‍රියාව ගිහිල්ලා. හැබැයි එතනින් කිව්වා සුද්ධයි කියන ස්වභාවයෙන් කරගෙන යන්න පුළුවන්. ඒක කාලෙත් එක ගොඩක් කලාවට මේ තීරණය වෙනවා. ඔයගේවා ඉතින් නැවත නැවත අර නිකන් පොර වගේ වෙනවා වගේ තමයි ගෙවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපමාව ඕක තමයි. එහෙම නිකන් දවසෙන් දෙකෙන් ගෙවනවා නම් ඒක බොරු කතාවක්. ඒ වෙනුවට අලුත් පොරවක් ගෙවුවාම වැඩ කරනවා. පොරව ගෙවෙනවා තේරෙන්නේ නැහැ. මේ අලුත්ම පොර හොඳට තියෙනවා කියලා. නමුත් මාස ගණනක් අවුරුදු ගණනක් යනකොට ඔන්න තේරෙනවා යකෝ ගෙවිලා නේ කියලා එකපාරට හැඟීමක් මතුවෙනවා. අන්න ඒ විදිහට ගෙවෙන්නේ. නැත්තම් ගෙවලා අයින් කරන්න ගියත් ඕවා නිකන් වහලා නිකන් නැහැ කියලා තද කරගෙන ඉන්න ගියත් ඕවා ඔක්කොම හරියන්නේ නැහැ. ඒ වෙනුවට නැවත නැවත ප්‍රතිපදාව කරගෙන යන්න. මොකද්ද ප්‍රතිපදාව? අර විදිහට ජීවිතේම භාවනාවක් තමයි. හැබැයි පැටලෙනවා, වරදිනවා, අඩුපාඩු එනවා. කමක් නැහැ. පැටලීම්, වැරදීම්, අඩුපාඩු ඒ විදිහට දකිමින් නැවත නැවත යනවා. යනකොට තේරෙනවා අන්න පොරව ගෙවිලා වගේ දවසක ගෙවිලා. සමහර විට අවුරුදු ගණනකට පස්සේ, මාස ගණනකට පස්සේ තමයි තේරෙන්නේ යකෝ මේ මේ මෙහෙම ස්වභාවයක් මගේ ඉස්සර තියුණා. දැන් නැහැනි කියලා අන්න ඒ වගේ තේරීමක් එනවා. අර ටිකෙන් ටික තමයි වෙනස වෙන්නේ. නමුත් අපිට අර අල්ලන්න පුළුවන් පමණට ලොකු ප්‍රමාණයක් වුණාම එකපාරට තමයි තේරෙන්නේ. සමහර විට ඒකට මාස ගණනක් යනවා. සමහර විට අවුරුදු ගණනකට පස්සේ තේරෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් තියෙන. හදිසියක් නැහැනේ. ඉතින් ඒ විදිහට කරගෙන යන්න.
එහෙම අපේ ස්වාමීන් වහන්සේ බොහොමයක්ින් ධර්ම සරණයි.
ධර්ම සරණයි.
ධර්ම සරණයි. එහෙනම් මානෙල් මාත්‍යට පුළුවන් ඊගාවට ප්‍රශ්නේ
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම සක්මන් භාවනාව කරනකොට සක්මන් භාවනාවේදී මිරයාසෙම කකුලට සිත යොමු වෙලා ඇවිදගෙන යනකොට ටික වෙලාවකින් ඇවිදින්නේ නැති බව මට වැටහෙනවා. මුළු ඇඟටම කය යොමු වෙලා ටික වෙලාවකින් ඇවිදින්නවා මිසක ඒක ඉපේ කෙරෙනවා වගේ දැනෙනවා. ස්වාමීන් වහන්ස පරයන්කයට වාඩි වුණාමත් පරයන්කේදී මට ඉක්මනින්ම හුස්ම රැල්ල නැතිව ගිහිල්ලා සිස් අවකාශයකට හිත යොමු වෙනවා. ඒක දිහාම නොසැලී බලනකොට මට දැනෙනවා ශරීරය කියලා එකක් ශරීරය ගැන අවබෝධයක් නැතුව යනවා. ඊගවට හිත සිතුවිලි එනවා. සිතුවිලි ඇවිල්ලා ඒ සිතුවිලිත් එහෙම ඇවිල්ලා යනවා මිසක ඒක කරදරයක් වෙන්නේ නැහැ. ටික වෙලාවකින් ඒ සිතුවිලිත් එනවා. සිතුවිලි එනවද නැද්ද දැනෙන්නෙත් නැහැ, යනව දැනෙන්නෙත් නැහැ. එහෙමත් වෙනවා ස්වාමීන් වහන්ස. ටික ඊට පස්සේ ඔක්කොම මුකුත්ම නැතුව, කයත් නැතුව, සිතුවිලිත් නැතුව සතිය විතරක් සිහිය විතරක් තියනවා දැනෙනවා ස්වාමීන් වහන්ස. සමහර වෙලාවට මුකුත්ම ඔක්කොම එක ගොජියට වගේ ඔක්කොම එක ගොඩ හැමදේම එකට නිකන් ඔක්කොම එකට එකක් කියලා විස්තර කරන්න බැරුව එහෙමත් දැනෙනවා. සමහර වෙලාවට මුකුත්ම නැතුව වගේ උහේ නිකන් ඉන්නවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්ස. මේක වරින් වර සිද්ධ වෙනවා. ඒකමාරක් විතර මට ඉන්න පුළුවන් මේ විදිහට. ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
ඔය ඇත්තටම ඒක ඔය ප්‍රතිපදාව ඉදිරියක් කියලා කිව්ව හැකි. සාමාන්‍ය අර කරනා භාවනාවක්, කෙරෙනා භාවනාවක් බවට පත් වෙනවා. මුලදී තියෙන කරන භාවනාවක්. ගොඩාක් අපි ආයාසයක්, ගොඩාක් වෙහෙසක් දරනවා. කරන භාවනාවක් තියෙන. නමුත් කාලෙත් එක්ක එක කෙරෙන භාවනාවක් බවට පත් වෙනවා. සක්මනේ ඉබේ වෙනවා. සමහර විට අර එකම සක්මනේ වුණත් පැය ඇතුළත ওই වෙනස දකින්න පුළුවන්. සුළු ප්‍රමාණයෙන් හරි දකින්න පුළුවන්. අලුත් කෙනෙක් උනත් දකින්න පුළුවන්. ඉතින් අවුරුදු ගානක්, මාස ගානක් කරනකොට කොහොමත් ඔන්න ඔය වෙනස තමයි වෙන්නේ. හිතට සාමාන්‍ය ඔය අලුත්ම කෙනෙක් උනත් තේරෙනවා පැය ඇතුළත සාමාන්‍ය නිකන් අන්තිම වෙනකොට නිකන් ඔහේ යනවා වගේ ගතියක්, රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ ගතියක් මතුවෙලා එනවා. අන්න මොකද උනේ? අර කරන භාවනාව, කෙරෙන භාවනාවක් බවට පත් වුණා. එක පැය ඇතුළත අලුත් කෙනෙක්ට. හරි. නමුත් අන්න කාලෙත් එක්ක කරනකොට කරනකොට ඕක තව තව වැඩි වැඩියෙන් ස්වභාවික වෙන එක වෙන්නේ. අවුරුද්දක්, මාස ගණනක් කරනකොට ස්වභාවික වෙන එක වෙන්නේ. දැන් ඊයේ කෙනෙක් කියනවා මම තෙරපිස්ට් කෙනෙක්. මම මේ 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 විදිහේ මයින්ඩ්ෆුල්නස් මම පුරුදු කරා. මේක පුරුදු කරා. මේක පුරුදු කරා මම ගොඩක් පුරුදු කරා. මගේ ජීවිතේ, මගේ ආරෝගණ මම පුරුදු කරා. පුරුදු කරලා බලනකොට මේක මගේ ළඟම තියුණ එකක්. ආයෙ නිකන් මේක පුරුදු කරන්න දෙයක් තියෙලා නැති ස්වභාවයක්. තේරෙනවා. ඔන්න ඔය කියන පරිවර්තනය කරනවා කියන භාවනාව කෙරෙනා භාවනාවක් බවට පත් වෙනවා. මට හරි තරහයි, මම මට මෙච්චර කාලයක් ගියානේ මේක තේරුම් ගන්න. මම අර චිත්‍ර අඳිනේවා, මගේ විනෝදාංශ මොන මොනවා හරි ජීවිතයේ ඇවිදින අර සබහා ධර්ම නිකන් එහෙම ඇවිදින වගේ කෙනෙක් එහෙම ඒවා තිබුණාද? ඒ ඔක්කොම මගේ අරගෙන මම මේක කරා. මෙච්චර කාලයක් ගියා මට තේරුම් ගන්න මේක මේ 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 මගේ ළඟම තිබිලා තියෙනවා, ස්වභාවිකවම තිබිලා තියෙනවා. අනරේ යෙදෙන යෙදෙන වැඩේ යම්කිසි විදිහක ස්වභාවික ගතියකින් ප්‍රകൃති ගතියකින් යෙදෙනවා කියන ස්වභාවය තමයි තියෙන්නේ. නමුත් ඒක ඔය කියන විදිහේ පරිවර්තනයක් හරහා යන්න ඕනේ. ඔය කියන පරිවර්තනේ හරහා යන්න ඕනේ. උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා කරගෙන කරගෙන යනකොට අන්තිමට තේරෙනවා කෝරණ භාවනාවක් නෑ, කෙරෙන භාවනාවක් ඉතුරු වෙනවා. ඉතින් අර මුලින් ඉඳිය දැනම වගේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව් එන්නේ වෙනස තමයි වෙන්නේ. අර කියනවා මොකද්ද මේ භාවනා කරනකොට කන්ද තියෙනවා. භාවනා කරන කලිනුත් කන්ද. ඒ භාවනාව අතරමැද මේ කන්ද විනිවිද දකින්න උත්සාහ කරනවා. භාවනා කළ ඉවරනට පස්සේ ඒත් කන්ද කියලා කියනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තියෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි ඔය සැකසීගෙන ඉන්නේ. ඔය විදියට කරගෙන කරගෙන යන. එතකොට තව තව ඔක ස්වභාවික වෙනවා. තව තව නිකන් ආයාස කරනවා වෙනකොට ස්වභාවිකව මේ වැඩේ වෙනවා කියන ස්වභාවයක් මතුවලා එනවා. ඒක එක පරියන්කේ දකින්නත් පුළුවන්, එක සක්මනේ දකින්නත් පුළුවන්. නමුත් අපි අර විදිහට අවුරුදු ගාණක් කරනකොට කරනකොට අපිට තේරෙනවා ඒක වැඩි වැඩියෙන් ලං වෙලා වැඩි වැඩියෙන් ප්‍රകൃතිය බවට පත් වෙලා එනවා. ඉතින් ඒ සඳහා සලකුණේ දීලා තියෙන්නේ ඔහොමයක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගාන්සිට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ.
එහෙමනම් තව කාටකි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්.
අපි ඉදිරියට යන්නේ දැන් වෙලාවත් හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ ධර්ම දේශනාවලිය සුපුරුදු පරිදි අපහට දේශනා කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ ලෝකේ යම් කිසි විදියක අපි අත්දකින ආකාරයක් තියෙනවා. මේ ලෝකේ අපි හිතනවා මෙන්න මේ විදිහේ ලෝකයක්, මෙන්න මේ විදිහට තමයි මේකේ පැවැත්ම කියලා යම් කිසි විදියක අපි අපිට හැඟීමක් තියෙනවා. ඉතින් ඕක පිළිබඳ ඔහොම හැඟීමක් තිබුණාට මොකද මෙන්න මේක නිකන් බුදුරජාණන් වහන්සේ මේ අපි ලෝකේ දකින්නේ යථා ස්වරූපයෙන් නෙමෙයි, යථා ස්වභාවයෙන් නෙමෙයි කියන ධර්මය ප්‍රකාශ කරනවා. ඉතින් ඔක පිළිබඳ අර උපමාවක් ඉදිරිය ගන්න පුළුවන්. මේක නිකන් හරියට නිකන් කළුහංසෙක් වගේ. කළුහංසෙක් වගේ අන්න අපි බලාපොරොත්තු නොවන දෙයක්, අපි බලාපොරොත්තු නොවන දෙයක්, අපි හිතපු නැති දෙයක් තමයි මෙන්න මේ කියන ධර්මය. එතකොට අර කළුහංස උපමාව දෙන්නේ සාමාන්‍යයෙන් ඔන්න ඔය බලාපොරොත්තු නොවන දෙයකට. සාමාන්‍යයෙන් හංසය සුදු පාටයි. ඒකනේ, එහෙමනේ දකින්නේ. ඉතින් දැකලා 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 ඕම ඉන්නකොට කාලයක් ගියාට පස්සේ මේ ඕස්ට්‍රේලියාවේ කට්ටියට විතරක් කළු හංසයෝ පේන්න පටන් ගත්තලු. දැන් අන්න මෙච්චර කාලයක් ඉඳලා ඉඳි හංසයා කියන්නේ සුදු පාට හිතලත් නෙමෙයි, නිකන් හංසයා නම් සුදු. ඒකනේ ස්වභාවය. මෙන්න ඉනවා කළු හංසයෝ එහෙ. අන්න මේ බලාපොරොත්තු නොවුණු දෙයක්, කලින් අද නොදැකපු දෙයක් කියලා අන්න ඒ විදිහේ උපමාවක් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ධර්මයත් ඔන්න ඒ වගේ තමයි. අපි මේ ලෝකෙ දැක්කට මොකද? අපි මේ ලෝකෙ අත්දැකකට මොකද? ඕක නෙමේ ප්‍රകൃතිය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අර කළු හංසය දකින්නකම් ඉතින් ඕක අරන් යන්න ඕනේ. දකින්නකම් විශ්වාස නැහැ නේ. කොයි කිව්වට ඕස්ට්‍රේලියාවේ කට්ටිය කිව්වට ෂුවර් නැහැ ඔය කියන ඒවා කියලා හිතෙන්න පුළුවන්. මෙතුණට මොකද? නැවත 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 අන්න කාලෙත් එක්ක තේරෙනවා මෙන්න මේ විදිහේ හංසියොත් ඇත. අපි සුදු ලෝකයක්, සුදු හංසය ඉන්න ලෝකයක් කියලා හිතා ඉඳියට මොකද? එහෙමම නෑ කියන ස්වභාවයක්, යථා ස්වභාවයක්, යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙලා එනවා. ඉතින් ඔන්න ඔයක පිළිබඳ යම් කිසි කතාවක් තමයි අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස. අර මතක ඇති අන්න අර පස්වග මහණුනි ඉලක්ක කරගෙන තමයි මේ අවධිය බුදුරජාණන් වහන්සේ ගෙවන්නේ. ඉතින් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නම් කොහොමාරි වැඩේ ගොඩ දාගත්තා. නමුත් තව හතර දෙනෙක් ඉන්නවා. තව හතර දෙනෙක් ඉන්නවා. ඉතින් එහේ ඒ පිරිස ගැන තමයි ඉදිරියේදී සඳහන් වෙන්නේ. ඉතින් කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට බොහොම ලං වෙලා බොහොම සමීපව අවවාද උපදෙස් දීලා තියෙනවා. භාවනා කමඨහන් සුද්ධ කරලා තියෙනවා. ඉතින් ඒක හිතා ගන්නත් බැරි දෙයක් බුදුරෙයගෙන් මේ විදිහ අනුග්‍රහයක් ලැබිලා තියෙනවද කියලා අපි අහලා නැහෙනි. අපි අහලා තියෙන සාමාන්‍ය අර නිකන් අර ඒ මොකද්ද නිකන් අර සාමාන්‍ය කිරුළු පළඳින අවස්ථාව තමයි දැකලා තියෙන්නේ අපි. ඒක තමයි අහලා තියෙන්නේ. ආ මේ සිංහාරූඪ වෙනවා. සිංහාරූඪ වෙනවා මේ විදිහට කිරුළු පළඳිනවා. නමුත් මෙන්න මේ විදිහේ පසුබිමක් බුදුරජාණන් වහන්සේගෙ තිවිලා තියෙනවා. සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. සාමාන්‍ය නිකන් එදිනෙදා මනුස්සෙක් යනවා එනවා කනවා බොනවා පිණ්ඩපාතේ වඩිනවා ගෙවල් වලට ඉස්සරහට ගිහිල්ලා බල්ලෝ පයින්නවා නැත්තම් මිනිස්සු බැනලා එළවනවා. ඒ මනුස්සයා ජීවත් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට මේ ගලුත්ම ගෝලය පිරිස යන්තම් පස් දෙනෙක් ඉන්නවා. දැන් අනුගාමිකයෝ අන්නේ පස් දෙනාට මේ ධර්මය ලබා දෙන්න. මෙන්න මේ ඔබ ලෝකේ දකින විදිය වැරදි. වෙනස් විදිහක මේ ලෝකේ දකින ස්වභාවයක් තියෙනවා. මේ ලෝකේ ඇත්ත ප්‍රകൃතිය නෙමෙයි අපිට පේන්නේ කියන දේ මේ පිරිසට අඳුනලා දෙන්න උත්සාහ ගන්නවා. අඳුනලා දෙන්න උත්සාහ ගන්නවා. ඒක නැවත නැවත මේ බොහෝම නිකන් අර පෞද්ගලිකව එක දවස් ගණන් සති ගණනක් මේ පිරිසට බොහොම පුහුණුවක් දීලා තියෙනවා. ඉතින් සඳහන් කරනවා මේ තුන් නමක් පිණ්ඩපාතේ වඩිනවා. තුන් දෙනයි පිණ්ඩපාතේ වඩින්නේ. තුන් දෙනයි පිණ්ඩපාතේ වඩින්නේ. ඉතුරු තුන් නම යැපෙනවා අර ගේන ආහාරෙන්. හය දෙනාම. හය දෙනාම යැපෙනවා අර තුන් දෙනා ගේන ආහාරෙන් කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරනවා. අන්න මොකද කරන්නේ මේ 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 ඉතුරු පිරිසට අවවාද දෙන්න තමයි මේ උත්සාහය. තුන් දෙනෙක් පිණ්ඩපාතේ යනවා. ඉතුරු දෙනමට බුදුරජාණන් වහන්සේ අවවාද දෙනවා උදේවරුේ. ඊට පස්සේ අරගොල්ලෝ අරන් එන පිණ්ඩපාතෙන් හය දෙනාම යැපෙනවා. පව්වදාට වෙන තුන් නමක් පිණ්ඩපාතේ යනවා. ඉතුරු දෙදෙනාට බුදුරජාණන් වහන්සේ අවවාද දෙනවා. ඉතින් ඔච්චර ওই විදිහේ ට්‍රේනින් එකක් දීලා තියෙන්නේ මේ පිරිසට. හිතා ගන්න බෑ මෙච්චර මේ බුදුරෙයෙක් මේ විදිහේ ළඟින් ඉඳගෙන මේ විදිහට උපදෙස් මේ විදිහට මඟ පෙන්වීමක් කරනවාද කියලා එහෙම කරලා තියෙනවා. ඉතින් සඳහන් වෙනවා මෙහෙම කරගෙන යනකොට අන්න මොකද උනේ වප්ප බද්ධිය කියන මේ දෙනමක් ඉදියද මේ ස්වාමීන් වහන්සේලා දෙනමත් අන්න සෝවන් ඵලය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ සාක්ෂාත් කරගත්තට පස්සේ යම් කිසි විදියක තමයි පැවිද්ද ඉල්ලන්නේ. අර විදිහට භාග්‍යතුන් වහන්සේ අපිට මේ ශාසනය පැවිද්ද දෙන උපසම්පදාව දෙන්න කියලා ආරාධනාවක් ආයාචනාවක් සිද්ධ කරනවා. එහෙම කිව්වහම අර ඒහි භික්ෂුභාවයෙන් අපි අරගේ සති මතක් කරා වගේ ඒහි භික්ෂුභාවයෙන් මේ ස්වාමීන් වහන්සේලා දෙන්නට පැවිද්ද උපසම්පදාව දීලා වදාලා කියලා අන්න සඳහන් වෙනවා. එතකොට ඊට පස්සේ ආපහු අන්න තුන් නම පිණ්ඩපාත යනවා. ඉතුරු දෙදෙනාට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. ඔහොම 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 කරගෙන යනකොට ඊළඟට මහානාම අස්සජී කියන ඒ ස්වාමීන් වහන්සේලා දෙනමත් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි නැවතත් පැවිද්ද ඉල්ලනවා. මේ විදිහට මේ භාග්‍යතුන් වහන්සේ අපිට මේ ශාසනයේ පැවිදි උපසම්පදාව දෙන්නකොහම ආයෙන මහන ඒව මහන ඒහි බික්කු කියන ස්වභාවයෙන් තමයි දෙන්නේ. අන්න මේ ධර්මයේ මනාකොට දේශනා කරනලා දී මේ දුක කෙලවර කරගන්න බ්‍රහ්මචාරී හැසිරෙන්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒකම තමයි පැවිද්ද වෙන්නේ. ඒකම තමයි උපසම්පදා වෙන්නේ. එච්චරයි. දැන් අද කාලේ හැටියෙන් නම් තියෙන්නේ එන උපසම්පදා විනය කර්මයක්. අම්මෝ ඒකට වෙන සූදානම පණ එපා වෙනවා. නමුත් දැන් කා ඒ දවස්වල එහෙම පැවිදි එහෙම උපසම්පදාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. ඔය හරි ලස්සනයි. ඔය ඉතින් වැඩකුත් නැහැ මේ කට්ටියට. විනය පොතේ තියෙන්නේ ඔය මුලින් දෙන්නේ මෙන්න මේ විදිහ උපසම්පදාවක් බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ කට්ටිය වැඩි වෙනකොට කරගන්න බෑ. දැන් හමුදා ML හැම එකේනම බුදුරජාණන් හමුදුරු ගාවට අරන් එන්න බෑ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට කියලා දෙනවා මෙහෙම උපසම්පදා කරන්න මහණෙනි මේ විදියට පැවිදි කරන්න. මුලින් උපසම්පදා කරලා තියෙන්නේ මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි උපසම්පදා. එහෙම තමයි උපසම්පදාව දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් තව ටිකක් කාලෙත් එක්ක ආපහු තව ටිකක් විපරිණාමයකට ලක් වෙලා ඔන්න අද කාලේ තියෙන උපසම්පදාව පිළිබඳ අදහසක් බුදුරජාණන් වහන්සේ දෙනවා මේ විදිහට උපසම්පදා කරන්න මේ විදිහට පැවිදි කරන්න කියලා. ඔන්න දැන් අන්තිමට තමයි මේ පැනවීම එන්නේ. සමහර විට අවුරුදු 20ක් 30ක් යන තේ ටික වෙන්න. ඔන්න අද කාලේ තියෙන தത്വෙට පත් වෙලා එනවා. ඉතින් ওই විදිහේ දෙයක් තමයි මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ පිරිස උපසම්පදා කරනවා, පැවිදි කරනවා. මේ ශාසනේ හරියට නිකන් පදනම වගේ ඕක තමයි පැතිරෙන්නේ. ඔන්න හිටෙව්වා කණු හිටෙව්වා වගේ තමයි මේ පස් දෙනා. ඔන්න මේ විදිහේ පස් දෙනෙක් මෙන්න මේ ශාසනය පැවිදි වුණා උපසම්පදා වුණා කියන සලකුණ මෙතෙන්දී මතුවලා එනවා. අන්න අර සෝවාන් වෙන කියන ආර විදියට දෙදෙනා දෙදෙනා පැවිද්ද ඉල්ලනවා, උපසම්පදා ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට පැවිදි උපසම්පදාව ලබා දෙනවා. ඔන දැන් මේ පස් නමම සෝවහන්. ඔතෙන්ට වෙනකන් ওই විදිහේ හික්මීමක් සිද්ධ කරනවා. මොකද්ද ආරාධනාව? මේ ලෝකය යථා ස්වභාවයෙන් දකින්න. අපි මේ දකින්න ස්වභාවය නෙමෙයි මේ ලෝකයේ ඇත්ත ස්වභාවය. ඒක නෙමෙයි මේ ලෝකයේ ප්‍රകൃතිය. ඊට වැඩිය වෙනස් විදිහක ප්‍රകൃතියක් මේ ලෝකෙ තියෙනවා. වෙනස් විදිහක ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඕක සම්බන්ධයෙන් කතා කරනකොට ඔය අර දවස්වල තිබුණනේ අර 90 ගණන් වල 99 ද කොයිද අර මැට්‍රික්ස් කියලා ෆිල්ම් එකක්, ඒකෙත් තියෙන ඔන්න ඔයගේ කතාවක් තමයි. මේ ලෝකේ දකින්න ස්වභාවය නෙමෙයි තියෙන්නේ, මේ ඉන්ද්‍රියන්ගේ මායාව තියෙන්නේ කියන සංකල්පයක් එතන දෙනවා. මේ කියන ෆිලොසොෆි එකට ගොඩක් ළඟයි. ඉතින් ඒකේ අවස්ථාවක් තියෙනවා, මේ පොඩි කෙනෙක් නිකන් මේ අතට මෙහෙම නිකන් හැන්දක් අරගෙන, ලෝහ හැන්දක් අරගෙන, මේස හැන්දක් අරගෙන මෙව නිකන් හැන්ද දිහා බලාගෙන ඉඳලා හැන්ද නවනවා. ඊට පස්සේ ආර නියෝ ගිහිල්ලා කොහොමද මේක කරන්නේ කියලා දැන් එයා නවන්න උත්සාහ කරනවා. දැන් හැන්ද එන්න ට්‍රයි කරනවා නවන්න. එතකොට පොඩියා කියනවා ඔහොම කරන්න බෑ ඔක. ඒ වෙනුවට මෙතන නවන්න හැන්දක් නෑ කියලා තේරුම් ගන්න. මේක විනිවිද දකින්න කියන අදහස තියෙන්නේ. නැතුව හැන්ද නවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැන්ද නවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මෙතන නවන්න හැන්දක් නෑ කියන අදහස, නවන්න හැන්දක් නෑ කියන දේ තේරුම් ගන්න කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. එතකොට එන්නේ විදිහේ පුහුණුවක් තමයි මේ පිරිසට දෙන්නේ. අපිට මේ ලෝකේ හරිම ප්‍රകൃති. අයි මේකේ මේ නෑ කිව්වට මොන පිස්සුද? ප්‍රශ්නයක් වුණ ගමන් බලන්න පුළුවන් කොහොමද එන පීඩාව, කොහොමද එන වෙහෙස. ඔබ වහන්සේ නම් කියයි මටනේ අමාරු කියලාත් කියන සමහරු. ඇත්තම තමයි කියන කතාව. එහෙම කිව්වට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මේ දුක ආවහම මේ දුක එයාට හරිම රියල්. ඒකයි නිකන් අපිට කියන්න බෑ අයියෝ ගණන් ගන්න තු ඉන්න අප්පා කියලා කිව්වට ගුට්ටි කන්න වෙනවා ඔහොම කිව්වහම. කෙලින්ම සමහරු කියනවා ඔබ වහන්සේ නම් කියයි මටනේ අමාරු තියෙන්නේ, මටනේ වෙහෙස තියෙන්නේ, ওই විදියට ඔහොම ඉන්න බෑනි කියලා. ඇත්ත තමයි, එහෙම ඉන්න බෑ. ඉතින් මොකද්ද මේ කරන්නේ? අන පුහුණුවක් කරනවා, භාවනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ පිරිස හික්මවනවා, කමටහන් දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. දීලා 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 මේගොල්ලන්ව අන්න මේ යථා ස්වභාවයෙන් දකින්න පුළුවන් විදියට මේ හිත සකසනවා. ඒ ක්‍රියාවලිය තමයි මේ කරන්නේ. බලන්න කොච්චර ඇටෙන්ෂන් එකක් දීලා කොච්චර ළඟය ඉඳගෙන කරනවා වගේ බුදු කෙනෙක් මේ පිරිසව ඒ විදියට හික්මවලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ විදිහේ ඉක්මීමක් සිද්ධ කළා තියෙනවා. අන්න අර මේ නැවත නැවත වරද්දේවරක් නෙවෙයි. එතකොට වස්සගමහණුන්ගෙත් යම් යම් අඩුපාඩු තියෙන්නේ නැතිනේ. ඒවා හදන්නේ නැතිනේ මේ කාලේ. තරහා යන කට්ටිය තින්නේ නැතිනේ ඒ අතරේ සමහර විටනේ. අන්න ඒවා හදන්නේ නැතිනේ. ඉතින් ඔහොම ක්‍රමානුකූලව අරංගිය ගමනක් තමයි මේ කියන කතාව. ඉතින් ඔක පිළිබඳ යම් කිසි විදියක නිකන් ලස්සන අදහසක් දුන්නා පෞගේ දවසක සතිපාසලේ ගුරුවරියක් කියනවා මේ ඉස්කෝලවල අපිට සාමාන්‍යයෙන් කියලා දීලා තියනවලු පනිෂ් ද බිහේවියර් නොට් ද ස්ටුඩන්ට් කියලා. ඒ චර්යාවට පනිෂ් කරන්න ළමයාව පනිෂ් කරන්න එපා. එතකොට මොකක් හරි වැරදි චර්යාවක් කරොත් අන්න ඒකට පනිෂ්මන්ට් එකක් දෙනවා ගුරුවරයා. නමුත් පහුවදා එනකොට මේ දරුවා යම් කිසි විදියක වැරදිකාරයෙක් කියන බැල්මෙන් බලන්නේ නැහැ. මූණු ගණන් වැඩක් ඇති එකෙක් වැඩක් නැති එකෙක් කියන බැල්මෙන් බලන්නේ නැහැ. වෙනෝඩ චර්යාවට තමයි හැම වෙලේම මේ පනිෂ්මන්ට් එක දෙන්නේ. හරි විදියට බිහේවියර් එක පනිෂ් කරනවා. එතකොට ඔය අධ්‍යාපනයේ සාමාන්‍යයෙන් පෙන්වන දෙයක් කියලා තමයි මේක මේ පැහැදිලි කරලා දුන්නේ. ඉතින් බොහොම වටිනා දෙයක් ඒක ඇත්තටම. මෙන්න මේ ප්‍රතිපදාවේදී ඒකම තමයි හරියටම වැදගත්. දැන් සාමාන්‍යයෙන් දැන් ඊයේ ඉස්කෝලේ ගියපු ඉස්කෝලේ ප්‍රධානාචාර්යතුමාත් ඇවිල්ලා කියනවා බලන්න ස්වාමීන් වහන්සේ මේ 6 වසරේ ළමයි මේ බ්ලේඩ් එකක් අරගෙන දෙන්නේ කපාගෙන අත පුරාවට කපාගෙන මේ මං ඇහුවල මොකද කියලා. අර නිකන් කපා ගන්න හිතුණා කියලා කිව්වලු. සාමාන්‍ය ඔය වගේ පිස්සුවක් එන්නේ අපේ ගාවදීදී නම් 9 වසර වගේ වෙන්න ඕනේ ඔය වගේ පිස්සුවක් එන්න. 9 වගේ එන ඔය වගේ පිස්සුවක්. මේ 6 වසර ළමයි කියලා කියනවා. ඉතින් ඕක තමයි මේ ලෝකයේ යන දිහාව. දැන් පස් අවුරුදු කුමරියන් දීග යන කාලයක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවානේ. ඒක සඳහා කරුණු කාරණා තියෙන බෑ, නිකම්ම දීග යන්න බෑනේ. නිකන් නිකන් එහෙම නිකන් අවුරුදු පහ පිරුණා කියලා දීග යන්න බෑ. ඒවට හැඟීම් ඉතිවිලි මෝරන්න ඕනේ ගන්නට. එහෙම නැතු ඒක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි ඔය වේගණ යන්නේ. ඒ වගේ දෙයක් තමයි ඒක ඔය වේගණ යන්නේ. මේ 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 දවස්වල නා මේ වසරේදී ආපු මානසික තත්ත්ව දැන් 6 වසරට ප්‍රොමෝට් වෙලා සෑහෙන ජයග්‍රහණයක් ලැබුවාම මෙච්චර ටික කාලෙට මේම මේ දෙයක් උණයි කියන්නේ කොහොමද කියලා. ඉතින් ඔය ඔය දිහාවට තමයි ලෝක යන්නේ. ඔය දිහාවට තමයි ලෝක යන්නේ. මේ විදිහේ දෙයක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. ඔය ජනමාධ්‍ය වලින්, ඔය මීඩියා වලින්, ඔය යන සංස්කෘතියෙන් මේ සියල්ලෙම මොකද්ද කරන්නේ? ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. ඔන්නේ වැඩේ තමයි කරන්නේ. අන්න මේ poisonous apple of knowledge තමයි. අන්න Apple computer එක, අර logo එක, අර භාගයක් කටක් කාවු Apple ගෙඩිය, අන්න රකුසෙක් වගේ, රකුසෙක්ගේ දිලිසෙන හැක් වගේ බලාගෙන ඉන්න අඳුරේ. අන්න laptop එකක් use කරනවා. අන්න අර අර logo එක විතරක් අඳුරේ නිකන් රකුසේ දිලිසෙන රකුසෙක්ගේ දිලිසෙන හැක් වගේ බලාගෙන ඉන්නවා. න පොයිසනස් ඇපල් ඔෆ් නොලෙජ්. ඕක කිව්වහම පොයිසනස් ඇපල් ඔෆ් නොලෙජ් කිව්වහම අන්න සතිපාසලෙම දරුවෙක් කියනවා අන්න බලන්න රකුසෙක්ගේ දිලිසෙන හැක් වගේ ඇපල් ලෝගෝ එක. කටක් කාලා තියෙන දැන්ටම. හරි. ඔන්න ඉතින් ලැබෙන ප්‍රතිඵලයේ පස් අවුරුදු කුමරියෝ දිග යන තත්වෙට මෙන්න මේ සංකර වීමක් වෙන්න ඕනි. ඒ හැඟීම් හිතෙලි ඒ කාලේට පහළ වෙන පමණට සංකර වීමක් වෙන්න ඕනි. ඉතින් ඒක තමයි මේ වේගණ යන්නේ. ඉතින් අර 6 වසර දරුවෝ අර විදිහට කපාගෙන. ඉතින් ප්‍රින්සිපල් නම් කතා කරන්නේ මේ හදන්න බෑ ස්වාමීන් වහන්සේ, ඒ ළමයි දෙන්න නම් ගොඩ ගන්න බෑ. ඒ ඒ වගේ කට්ටිය මේ හරි අමාරුයි අපිත් හැන්ඩල් කරගන්නේ කියලා කියනවා. නමුත් ඇත්තටම ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒ වෙනුවට ඒ බිහේවියකට පනිෂ්මන්ට් එකක් දෙන්න පුළුවන්. නමුත් අර ළමයාව බ්ලැක්ලිස්ට් කරන්න හොඳ නැහැ. ඒක නෙමෙයි ක්‍රපතිපදාව. දැන් ඒ එහෙම නැතුව බිහේවිය එක පනිෂ් කරනවා. දැන් වැඩි ඕනේ ඊයේ මටත් ඉතින් තරහා යන එක එහෙම ඉතින් හොඳ ගාන්න තියෙනවානේ. ඊයේ කෙනෙක් ඇය දැන් හයා මාට යනවා කිව්වා. දැන් අතන ළමයි 300ක් බලා ඉන්නවා. හයා මාට යනවා මේ කැමති නම් එන්න කියලා කිව්වා. මේ හයා මාට යන්න පහලට යනකොට මේ මිනිස්සයා උඩට එනවා මේ මම එන ධානේ ටිකක් එහෙම වළඳලා එන්නම් ස්වාමීන් වහන්සේ කිව්වා. අතන 300ක් බලා ඉන්නවා. ඔය ආවත් නැතත් අපි යනවා හැමමට. ඈ එහෙම කරන්න බෑ ඒ වැඩේ. මේලකම් බලා ඉඳ මාතන් ළමයි 300ක් අතන බලා ඉඳද්දි. ඒ තේරෙන්නේ නෑ නිකන් මේ මේ අමුතු ක්‍රියාවලියක් ඒක. මේ 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 අතන පැය භාගයේ අපරාකුණු පැය භාගයේ 300ක් කියන එක තේරෙන්නේ නෑ. නන් දානේ ටිකක් එහෙම බලලා ඔන් ද ස්පොට් ආයෙ කෙලින්ම ලේපීටම කැපුවා. මේක කැපුවා කරලා හිටලා කරන වැඩදී ආයෙ නිකන් ස්වභාවිකවම එනවා ඒ ප්‍රතික්‍රියා වෙනවා. ඉතින් ආයෙ දුන්නට පස්සේ ඉතින් හිත අමාරුයි. හැබැයි ඒ බිහේවිය එක තමයි පනිෂ් වෙන්න ඕනේ. පුද්ගලයා නෙමෙයි. ආපහු ඊළඟ වෙලාවේදී ඊළඟ දවසේදී ඊළඟ මොහොතේදී කතා කරන්න පුළුවන්. විවේකීව ගනුදෙනු කරන්න පුළුවන්. අනාර ඒ බිහේවිය එක ඇප්‍රූව් වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඒකට ඒ මල පැන්නුම් ඉරි පැන්නුම් තියෙනවා. පැන්නනේ ආයි ගහන්න ඕනේ ඔලුව කුඩු වෙන්න ගහන්න ඕනේ. ඉතුරු කරන්න හොඳ නැහැ. අර පහුගිය දවසක කෙනෙක් ඉන්නවා මේ 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 එක එක්කෙනා ඇවිල්ලා මගේ ජීවිතේට හරියට අත දානවලු. මේ අත දාන එක මහා කරදරයක්. හරි බාදයිලු. ඊට පස්සේ අහනවා මේ මනුස්සයා මොකද ස්වාමීන් වහන්සේ මගේ අඩුපාඩු මම ඊට වැඩිය කම්පැෂනේට් වෙන්න ඕනේද? ඊට වැඩිය මෛත්‍රිය පතුරවන්න ඕනේද මේගොල්ලන්ට කියලා අහනවා. මං කෝ මගේ ළඟ කම්පැෂන් නම් නැහැ. මගේ ළඟ ක්ලබ් එකක් නම් තියෙනවා. යගදාවක්. අන්න ඒකෙන් ගැහුවාම හරි එනවා. හැබැයි ඉරු පැන්නු මල පැන්නුන් තියෙනවා. ඉර මයේ පැනලා එන්න ඕනේ. එතෙන්ට එනකන් ගහන්න හොඳ නැහැ නේ. එතෙන්ට එනකන් ගැහුවොත් ගහපු මිනිහාගේ නේ මොඩකම. නෑ ඒ සෝන් එකක් තියෙනවා. ඒක පැනලා ආපු ගමන් ගහනවා. ගහන එක ගහනවා. ආයි කරන්න දෙයක් නෑ. දුකයි තමයි. හිත අමාරුයි තමයි. කරන්න දෙයක් නෑ. ඉතින් ඊට පස්සේ තරහා වෙලා WhatsApp බ්ලොක් කරගෙන ඉතින් ඉන්නවා. කරන්න දෙයක් නෑ. ඈ ඊමේල් නම් බ්ලොක් කළා නෑ හැබැයි බලනකොට. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි ස්වභාවේ. ඒ බිහේවිය එක අනිවාර්ය පනිෂ් කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ගෙනුත් වෙනවා. ඒ වගේම අර විදිහට බුදුරජාණන් වහන්සේත් සිද්ධ කරන්නේ නැති මේ පිරිසට. බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ නැති සාමාන්‍යයෙන් ඔය කමටහන් ගන්නවා කියන්නේ මේ. ඉතින් ඒක තමයි ඒක ඒක කරන්න ඕනේ. ගුරුවරයාගේ යම් කිසි විදියක වගකීමක් වගේ මතුවලා එනවා. ඒ බිහේවියර් එක පනිෂ් කරන්න වෙනවා. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. එහෙම නැතුව මේක අරගෙන යන්න බෑ. දවසක් ගලව කරානේ. ආයි දෙවනි දවසේ එන්නේ. ආයි ඊට උඩින් නැගගෙන එන්නේ. ආයි ඒක හොඳටම විශ්වාසයි. ආයි ඒ ස්වභාවයෙන්ම ආයි පුරුදු කරලා ගන්න දෙයක් නැහැ. අනේ එතකොට නැවත නැවත මෙන්න මේ විදිහට වැරදි දේ වැරදි විදිහට දකිනවා. වැරදි දේ වැරදි විදිහට පනිෂ්මන්ට් එකක් හම්බ වෙනවා. අනේ එතකොට දවසක ඒ දරුවෙට හරි ස්කෝල් එක දරුවෙට තේරෙන්න පුළුවනි මම මේ මාව පෞද්ගලික විලක්ක කරලා නෙමෙයි. මට මේ පර්සනල් ඇටැක් එකක් නෙමෙයි එන්නේ. ඒ වෙනුවට මම මේ කරන චර්යාව හොඳ නැහැ. ඒකට තමයි මේ ගුරුවරු මට මේ විදිහට පනිෂ් කරන්නේ කියලා තේරෙන්න පුළුවන්. ඉතින් අමාරු ලෝකෙක ඇත්තටම අපි ඉන්නේ. දරුවෙක් හදනවා කියන එක මේ ලෝකේ මන් නම් හිතාගන්න බැරි තරම් වෙහෙස පීඩාවක්. නැති අත්දැකීමක්. හැබැයි මේ ලෝකෙටනේ හදන්න වෙන්නේ මේ දරුවෝ. මේ වගේ සංකර වෙච්ච ලෝකයක්. එතකොට අපේක්ෂා නම් තියාගන්න බෑ. මම ද්‍රව්‍යයට හැබැයි වුණා කියලා අපේක්ෂා තියාගන්න බෑ. දුක් වෙන්න හදන්න එපා ඒ කාලේ වෙනකොට. දැන්නටම මේ සලකුණු ඇත. ආ ඉස්කෝල වල තමයි ඔය හොඳටම යන්නේ කියනවා. ආරංචි වෙන්නේ හිතා ගන්න බැරි දේවල් ස්වාමීන් වහන්ස. මේ ඉස්කෝලේක වෙයිද කියලා හිතන්න බැරි දේවල්. ඉතින් ඒ විදිහේ ලෝකයක්, ඒ විදිහේ සංකර ලෝකයක් අන්න අර පස්ස අවුරුදු කුමරියෝ දීග යන කාලයක් එන්න පුළුවන්. වැඩි ඈතක වෙන්නෙත් නෑ වගේ දැන් යන විදිහට. ඒ හැඟීම් හිතවිලි ඒ සංකර වීම සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකෙක අන්න බුදුරජාණන් වහන්සේ මේ හික්මීමක් සිද්ධ කරනවා. මොවන්නේ මොකක් සඳහාද අන්න අර විදිහේ නිවැරදි ස්වභාවය දැක ගන්න මේ විදිහට බිහේවිය එක පනිෂ් කරනවා. නැවත 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 මේ විදිහට හික්මවනවා. හික්මුවිලා අන්න දවසක ඒ ගෝලයා කියන දේ ඇහුවොත් ඒ ගෝලයා ටිකක් හරි අහිංසක නම් අපි කියමු අර නිකන් ඒක බාර ගන්න සූදානම් ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒකත් එක්ක කාලෙත් එක්ක මේ විදිහේ සුද්ධියක් මේ විදිහේ හිතක විවේකයක් ඇති වෙන්න පුළුවනි. මේක ඉතින් කාලයක් යනවා. ඒක ඉතින් කාලෙත් එක්ක තමයි මේ පරිවර්තනය වෙන්නේ. ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික උත්සාහ කරන්න ඕනේ. ක්‍රමානුකූලව ටිකෙන් ටික මේකේ යෙදෙන්න ඕනේ. ඒ කාලයේ තියෙන වටිනකම බොහොම කියලා නිම කරන්න බැරි තරම්. මොකද අපි හිතනවා මේ දවසෙන් ප්‍රතිඵල දෙන්න ඕනේ, දෙකෙන් ප්‍රතිඵල දෙන්න ඕනේ. දැන් ඉන්ටර්නෙට් එකේ එහෙම බැලුවාම මේ මයින්ඩ්ෆුල්නස් ගැන තියෙන චෝදනාව තමයි, මේ ප්‍රැක්ටිස් එක ගැන තියෙන චෝදනාව තමයි. දැන් ඒ පොඩ්ඩක් නම් මොකද්ද යක් තියෙනවා, එහෙම දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් නැහැ කියනවා. කරන්න එපා ඉතින් දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් එන්නේ. එහෙම නැතු කොහොමද දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් එන්නේ? එතකොට ඒ ගොඩ දෙනෙක් අර නිකන් මේක කාලා බලනවා. හොඳයි නම් තමයි ඒක වුණාට කෙටි කාලිනයි කියලා අතහැරලා දානවා. ඒ මොකද අර එක්තරා විදියකින් වැරදි දික්තියකින් වෙන්න පුළුවන් ගන්නෙ. මේ නිවැරදි මඟ පෙන්වීම නැති නිසා වෙන්න පුළුවන්. නමුත් ඉතින් අර තැන තැන ඊට පස්සේ දොස් කිය කියනවා. හැම තැනම ගිහිල්ලා දොස් කියනවා. නම් කළා දොස් කියනවා. මෙයා මෙහෙම කරා, මෙයා මෙහෙමයි කියලා ඒ විදියට දොස් කිය කියනවා. හේතුව මොකද්ද? අන්න අර හරියට මේක තේරුම් අරගෙන හරියට මේ මොකද්ද මේ එහෙම කරන්න හේතුව මොකද්ද මේ පුණුව කියලා තේරුම් අරගෙන. ඉතින් මොකද වෙන්නේ? අර මග දිගට පහර පහර යනවා. අර සාමාන්‍යයෙන් ඒ දවස්වලත් නිදලා තියෙනවා එහෙම කට්ටිය. ඔය හොඳ ප්‍රසිද්ධ නමක් සඳහන් වෙනවා මේ ඒ අර රජින්ගේ කවුරු හරි. මේ මට නම මතකෙන්නේ නැහැ. බුදුරජාණන් අයියෝ මං ඔය බුදුහාමුදුරෙක් ඉඳියා වැඩක් නැහැ. කී කිය මුළු විශාල මහනුවර පුරාවටම ගමන් කරනවා. මමන් කරනවා අයියෝ මමත් පැවිදිලා ඉඳලා වැඩක් නැහැ, ඕව සාසනේ ඇති දෙයක් නැහැ කියලා මේ කී කියා විදිනවා. දැන් එහෙම එක්කෙනෙක් කිව්වහම කට්ටිය පිළිගන්නවත් එක්කනේ නෑ. ඒ වුණාට අර බාගෙට තැම්බිච්ච අල කාලත් බෑ, නොකත් බෑ, කන්නත් බෑ, බඩත් තමාරු වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් කී කියනවා. ඉතින් ඒක අහන පිරිසකුත් ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ ප්‍රතිපදාව කාලෙත් එක්ක තමයි ඒ පරිවර්තනේ වෙන්නේ. කාලෙත් එක්ක ඒ පරිවර්තනේ වෙන්නේ. ටිකෙන් ටික ක්‍රමානුකූලව තමයි ඒ පරිවර්තනේ වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒ සඳහා යම්කිසි ශක්තියක් තියෙන්න ඕනේ. නිකන් අපි කියන්නේ නිකන් දවසක් දෙකක් තුනක් කරලා අර අඳුර වැස්සට ගෙවල් හදුවා වගේ නවත්තලා දානවා නම් තේරුමක් නැහැ. ඒ වෙනුවට මේ තැනත්තා දීර්ඝ කාලිනෝ ටිකෙන් ටික උත්සාහවන්තව කරගෙන යනවා. ඒ ශක්තිය සමහර විට මේ ලෝකයේ දිහාවට වුණත් බොහොම වටිනා ශක්තියක්. එහෙම නිකන් අතාරින්නේ නැහැ, හැමලේම යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නවා. සමහර වෙලාවට තේරෙනවා නිකන් මේ කියපු කතාවත් එක්ක අත ඇරියා වගේ කියලා. නිකන් මේ ආපු ප්‍රශ්නෙත් එක්ක අත ඇරියා වගේ කියලා නෑ. ආපහු රවුමක් ගිහිල්ලා නැවතත් අර පාරටම වැටෙනවා. කියන අපි කාන්තාරේ හරහා ගමන් කරනවා. අර උතුරු තරුව තමයි අපේ මග සලකුණ. එතකොට සමහර මේ කාන්තාරේ කොටස් තියෙනවා මේ වැල්ල සියුම් වැඩි එරෙනවා වැඩි යන්න බෑ. ඒ වගේ කොටස් අපිට මග අරින්න සිද්ධ වෙනවා. වලගොඩ ඇලි තියෙන තැන් තියෙනවා ඒවා මග අරින්න සිද්ධ වෙනවා. එතකොට අපේ අර ඉලක්කය පොඩ වෙනස් වෙනවා. දැන් උතුරු තරුව දිහාට නෙමෙයි යන්නේ. ඉලක්කය වෙනස් වෙනවා. හැබැයි අපි ආපහු කිලෝමීටර් ගණනාවකට පස්සේ හරි දවස් ගණනාවකට පස්සේ හරි නැවතත් අර සුපුරුදු ඉලක්කයටම එනවා. නැවතත් අර සුපුරුදු ඉලක්කයටම එනවා. ආ, මේක වෙනස් වෙලා නැහැ බලනකොට. බැලු බලමට කෙනෙක් කියනවා හරි වැඩේ දිනුවා. වෙනස් කරා. මනුස්සයා වෙනස් වුණා කියලා. නෑ, එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතිපදාවක්, මේ හිතක විවේකයක් ඉදිරියෙන් තියාගෙන ගමන් කරනවා. ඒක තේරුම් ගන්න බැරි නම්, ඒක හොයාගෙන යන්න බැරි නම් වැඩක් නැහැ ඉතින් මේ මනුස්ස ජීවිතේ. එක්තරා විදිහක මුරණ්ඩුකමක් කියලා කියන්න පුළුවන්. කීම නහන ගතියක්. ඒක තියෙන්න ඕනේ, හරි දිශාවට තියෙන්න ඕනේ. හැබැයි වැරදි දිශාවට තියුණොත් ඉතින් ඉවරයි. නමුත් හරි දිශාවට තියුණොත් ඒක ගොඩාක් උපකාර වෙනවා මේ වගේ ප්‍රතිපදාවකට. දැන් සාමාන්‍යයෙන් පැවිද්දක් කරනවා කියන්නේ ලේසි නෑ. ඒකට සූදානම් වෙනවා කියන්නේ ඊට වැඩිය අමාරුයි. ඔය කීම නහන ගතියකුත් තියෙන්න ඕනේ පොඩ්ඩක් පැකේජ් එකේ. පැවිදි වෙන්න යනවා කියලා දැනගත්ත ගම වට පිටාවේ කට්ටිය කොච්චර නිකන් කකුලෙන් අදින්න පටන් ගන්නවද කියලා. අනේ ඇද්දාම හිතෙනවා මිනිස්සයා වෙනස් වුණා කියලා. මිනිස්සයා වෙනස් වුණා කියලා හිතෙනවා. මේ දාපු යෝකර් එකට විකට් එක ගහලා ගියා කියලා හිතෙනවා. මං කියන දේ පිළිගත්තා වගේ කියලා හිතෙනවා. අනේ මාස ගාණක් ගිහිල්ලා බලනකොට වෙනසක් නැහැ කිසිම. කිසිම වෙනසක් නැහැ. ආපහු අර ට්‍රැක් එකටම වැටිලා පොඩ්ඩක් නිකන් මාස ගාණකට පස්සේ. ආපහු තව මොකක් හරි යෝකර් එකක් දානවා. ආපහු කොහොමාරි කඩලා බිඳලා දානවා. ආපහු තේරෙනවා යන්තම් මේ පාර නම් ගොඩ ගියා කියලා. නෑ, ආපහු ට්‍රැක් එකට වැටිලා. ඔක තමයි සතර පැර නිමිති කියන්නේ, වෙන මොකුත් නෙමෙයි. ඔය කියන විදිහට දවස් දෙකෙන් තුනෙන් පෙනිලා නැහැ ඔය ඔය ටික ඔක්කොම. ඒ වෙනුවට එකක් පෙනෙනවා. අන මාස ගණනක් මේ තැරැන්දි තැරැන්දි තියෙනවා. අර කට්ටිය ට්‍රයි කරනවා, ආනේ එහෙම නැහැ, අවුල් නැහැ, ලෝකේ අවුල් නැහැ. ඔය කියන විදිහට ඔය සුද්ධෝන්ද රජතුමා ඔන්නට ඔක්කොම ටික දැනන් ඉඳලා තියෙනවා. එහෙම නිකන් හොරාට ගිහිල්ලා පැනලා ගිහිල්ලා එහෙම එකක් නැහැ. ඕකේ. ඒ වෙනුවට තියෙනවා. හොඳට දැනන් ඉඳලා තියෙනවා මේ වගේ මෙන්ටලිටි එකකින් මේ කොල්ලා ඉන්නේ කියන අදහස තිවිලා තියෙනවා. ඒක මාස ගණනක් තැරෙන්දි තැරෙන්දි තියලා තියෙනවා. ඉතින් අර කට්ටිය උත්සාහ කරනවා යශෝදරා වෙන්න පුළුවන්. කට්ටිය උත්සාහ කරනවා අර දුකුඩ දරුවව පෙන්නලා වෙන්න පුළුවන්. අනිත් පැත්තට අදින්න. හැදතර මොකද මාස ගණනක් යනකොට තේරෙනවා ආපහු අර ට්‍රැක් එකේම තමයි යන්නේ. ඔන්න තව එකක් පේනවා. අන්න මහල්ලෙක් පේනවා. ඈ මල්ලකන්දක් පේනවා. ඈ රෙඩ් ලේඩෙක් පේනවා. අන්න ආපහු මාස ගණනක් ඇදි ඇදි යනවා. අර කට්ටිය අර හෙට අදිනවා. මේ පැත්තට අදිනවා මොම දිවිදි. නැවතත් තේනවා අර ට්‍රැක් එකේම තමයි. ඔන්න තව එකක් පේනවා. මිනිහක් පේනවා. අන්න එතකොට තවත් තස්පට ආන්න අර කට්ටිය කොහොම හරි ඒක සෙටල් කරන්න හදනවා. ඔන්න ඔය විදිහ එකක් මාස ගණනක් ගිහිල්ලා තමයි අන්තිමට මේ ගෙදර අතහැරලා යන්නේ. ගෙදර අතහැරලා යන්නේ කියලා ගියපු හංගක් තමයි තියෙන්නේ. හොඳට නිකන් යනවා යන්න කියලාම ගිහිල්ලා වගේ. අනේ එහෙම පලායන ස්වභාවයක් නෑ සාමාන්‍ය ඔය බෝධිසත්වයන් වහන්සේ කෙනෙක්ගේ මං හිතන්නේ. අර විදිහට මාස ගණනක ක්‍රියාවලියක් මේක. රජතුමත් හොඳටම දැනන් ඉඳලා තියෙනවා මේ 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 වගේ මානසිකත්වයකින් ඉන්නේ පුළුවන් තරම් අනිත් පැත්තට කඩන්න අරන් තියෙනවා. ඉතින් පැවිද්ද කියන්නේ ඕක තමයි. ආ වෙන දෙයක් නෑ, නිකන් ඔය දමලා ගහලා බුක් ගාලා ඇවිල්ලා පැවිදිනවා කියලා එකක් නෑ. ඔය ටිකට මූණ දෙන්න වෙනවා. සමහරු කියනවා නිකන් අර නිකන් ඒක නිකන් අන්තවාදීව කියන ප්‍රකාශයක්. මං ගෙදර දිහා බලන්නේ නැහැ. ගෙදර කට්ටියව නිකන් දකින්නවත් ඕනේ නැහැ මට. ඒගොල්ලෝ මේ කට්ටිය ඕනෙම නැහැ කියලා. එහෙම මගහැරලා ඉන්න බෑ. ඒක නිකන් අන්තවාදී ගතියක්. නැවත ගිහිල්ලා අරකෙම වහයලා ගන්නවා. කලින්ට වැඩිය හොඳට බැහැ ගන්නවා. ඒක නිසා අන්න මොකද වෙන්න ඕනේ මේ දැන දැන දැක දැක මේ පිරිසත් එක්ක ගනුදෙනු කරමින් මේක අතාරින්න ඕන. හිතෙන්ම තමයි අතෑරෙන්නේ. වැඩක් නැහැ කියන ස්වභාවයකට එන්න ඕනේ. මේක මේ කොච්චර කරත් රඳන්නේ නැහැ, මුව තියන්න බෑ කියන ස්වභාවයකට එන්න ඕනේ. මම දන්නේ ඔය මම අවුරුදු කීපයක් ඇතුළත ඔය පරිවර්තන වෙන කාලෙදි අන්තිමට මේ ළඟම නිකන් ලෙවා කාගෙන ඉඳපු එක්කෙනෙක් කිව්වා වැඩක් නැහැ කියලා. වැඩක් නැහැ. දැන් ඕකේ යනවා කොහොමත් යනවා වැඩක් නැහැ කියන වචනේ මේ හොඳටම නවත්තන්න ට්‍රයි කරපු කෙනා කිව්වා. අන්න මොකද උනේ? තේරුම් ගත්තා, බාර ගත්තා වැඩක් නැහැ. මාව මාව නිදහස් කළ යන්න කියලා කිව්වා. කෙලින්ම කිව්වා ඒ වචන ටික කිව්වා. අන්න අවුරුදු ගණනක් සමහර විට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා. ඉතින් ගිහි ගෙදරක් අතාරිනවා කියන එක ලේසි නෑ. ලේසි නෑ. මොකද බුදුරජාණන් වහන්සේත් ඒ මාස ගණනක් පුරාවට ඒ අවදි හරහා ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේ ඉදිරියෙන් තියාගන්නේ? අන්න අර විදිහේ හිත පිළිබඳ විවේකයක් මේ ජීවිතයේ යම් කිසි විදිහක මේ සැනසීමක් ලැබුණොත් වටී. සැනසීමක් ලැබුණොත් වටී, මේ විදිහට විවේකයක් ලැබුණොත් වටී කියන සෙවීම තමයි තියෙන්නේ. මොකද කොයි වෙලාවෙ මොකක් මොන විදිහේ පීඩාවක් එයිද කියන්න බෑ. ඒ විදිහේ අවිනිශ්චිත ස්වභාවයක් තියෙනවා. නෑ අර මේ අපේ හිතවත් කෙනෙක් කියනවා, මොකද්ද මේ අයියා මේ විදිහට රට රැකියාවක් කරපු කෙනෙක් මෙන්න ආවා, බලන්න මාස 3යි මේ කැන්සර් එකක් නැති වුණා, මෙන්න මේ මේ මෙන්න පින්තූර, මෙන්න කලින් එක්කෙනා ඉන්නකොට පින්තූර, මෙන්න ස්වභාවය කොහොමද පරිවර්තනේ, කොහොමද මේ අවිනිශ්චිත භාවය. ඉතින් අපි හිතන්නේ ඕක ඕක මේකෙන් වහන් කරන්න පුළුවන් කියලා, ওই තුවාලේ හොඳ කරන්න පුළුවන් කියලා අපි හිතනවනේ. එහෙම එකක් නෑ මේ ජීවිතේ. අර නිකන් ඕක නිකන් හරි කලාත්මක විදිහට කියනවා, මේ මරණයයි උපතයි අතර සාකච්ඡාවල්ලු. සාකච්ඡාවක් මේ මරණය ආන උපතෙන් ඇයි මේ මේ ලෝකෙ මිනිස්සු ඔයාට ආදරය කරද්දී මට ද්වේෂ කරන්නේ කියලා උපතෙන් අහනවා. ඉතින් උපත කියනවා, මම අලංකාර බොරුව, ඔයා කටුක නමුත් සත්‍ය. අන්න ඒකයි මේ මිනිස්සු මට ආදරය කරද්දී ඔබට ද්වේෂ කරන්නේ. අන්න මම අලංකාර බොරුව, අන්න ඔයා කටුක නමුත් සත්‍ය. අන්න උපතට පාටි දානවා, මරණයට අඬනවා, වැළපෙනවා. අන්න මරණෙත් නිකන් පාටියක් විදියට දාලා ඉන්නේ. හරි ෂෝක් අප්පා ඒ සංකල්පේ. නිකන් හොන්දර නිකන් ඇඳ පැළඳගෙන ගිහිල්ලා හොන්දර කාලා බීලා අර නිකන් අර බෑන්ඩ් එකකුත් ඉන්නවා නිකන් අර වේග රිද්ම නෙමෙයි. නිකන් අර නිකන් ක්ලාසිකල් මියුසික් වගේ බෑන්ඩ් එකකුත් තියෙනවා. කාලා බීලා හොන්දර ලස්සනට ඇඳ පැළඳගෙන ගිහිල්ලා අනේ සමරලා එනවා. අර මිනිය කරවල වෙනකන් තියාගන්න ඕනෙත් නැහැ. අර මේ මොකද්ද කොටස් ක්‍රමයට මොනවද කියන්නේ, ඒක අර මේ ෂිෆ්ට් එකට අඬන්න ඕනෙත් නැහැ. ඒ මොකුත් කරදර නැහැනේ. නේ ෂිෆ්ට් එකට අඬන්න එපා. දවස් ගණනක් මිනිය දිනුවා දඬන්න ඕනේ. එහෙනම් ඔයා ටික දඬන්න, මං හෙට අඬන්නම් කියලා ඔය කට්ටිය අඬන්නේ. ඉතින් අර එන එන මිනිස්සයාට අනේ අයියේ කියලා ඔන්න අඬන්න පටන් ගන්නවා. අනේ මාමේ කියලා ඔන්න අඬන්න පටන් ගන්නවා. බෑනේ නැතුව බෑ. එහෙම ඇඬුවේ නැත්තම් නිකන් මේ මේ නිග්‍රහයක් විදිහට තමයි තේරෙන්නේ. ඉතින් දවස් තුන අතර මිනිය ඔය කරවල කර කර තියා ඉන්නකොට ඉතින් කී අඬන්න කී දෙනෙක් ඕනේද එතනම? අනේ එදාම වල දැම්මා. එදාම පෙට්ටියකට දැම්මා. අපෝ බලන්න තියන්නේ නැහැ, අරින්න තියන්නේ නැහැ. පෙට්ටියත් වහලා දැම්මා. පෙට්ටිය තියාගෙන බෑන්ඩ් එකක් එක්ක පොඩි මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මා. හොඳට කන්න බොන්න දුන්න ආපු කට්ටියට වල දැම්මා. අන්න ඒකත් සැමරුමක් විදියට කරන්න පුළුවන් නම් ඒක තමයි කටුක නමුත් සත්‍ය. ඒකට හැම කෙනාම ද්වේෂ කරනවා. ඒක බාර ගන්න සූදානම් නැහැ. අන්න ඒ විදිහ අවිනිශ්චිත භාවයක් සහිත ලෝකයක් මේක. අපි වහන්න හැදුවට ওই තුවාලේ එහෙම වහන්න පුළුවන් තුවාලයක් නෙමෙයි. නැවත නැවත මේකේ ප්‍රകൃතිය යථා ස්වභාවයේ මෙච්චර මේ හඬගාලා කියනවා. මේ ලෝකේ මේ අද කාලේ හැටියට ආයි තව කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. ආන කොච්චරනම් දේවල්ද කියලා. අර පැත්තෙන් මොනවද අරේ යනවා එන්න රැල්ලක්, ඇබෝෂන් රැල්ලක්. අබෝෂන් රැල්ලක් යනවා. මම කාන්තාවක්, මට මගේ කයේ අයිතිය තියෙන්න ඕනේ කියලා ලොකු මේකක්, මේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනක් යන්නේ මේ. ඕන වෙලාවක මේ අබෝෂන් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා යනවා. ඉතින් ට්‍රම්ප් ගෙන් අහනවා, මොකද කියන්නේ? මොකද කියන්නේ මේගොල්ලන්ට මේ වෝට් ටික ගන්න දෙනවද කියලා? මේ ඒක ඒක නීති රෙගුලාසි හදලා දෙනවද? ඒක ලව් කරනවද කියලා අහනවා. මිනිහා කියනවා, මම ප්‍රෝ ලයිෆ්. මම මේ විදියට මේක තමයි මගේ මතේ කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අහනවා, කාන්තාවක් පැයක් වැඩ කරාමයි පිරිමියෙක් පැය වැඩ කරාමයි දෙදෙනාටම එක ගාණ ගෙවනවද ඔබ කියලා අහනවා. මම කියේ, මම වැඩේට ගෙවනවා. එක වැඩේට කරොත් ගෙවනවා. වැඩේට තමයි ගෙවන්නේ, මේ පැය ගාණට නෙමෙයි කියලා කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. අන්න අමුතු ලෝකෙක ඉන්නේ. අමුතු ලෝකෙක ඉන්නේ. අර මගේ හිතවත් මහත්තයෙක් ඉන්දියා කියනවා මේ මහින්ද රාජපක්ෂ මේ ලංකාවෙන් අතුරුදහන් වෙලා ඇමරිකාවේ මේ පුනරුත්ථාපත්තිය ලැබුවලු. අර 2016 කියන්නේ. 16 කියන්නේ ඇමරිකාවේ මේ පුනරුත්පත්තිය ලැබුවලු. මෙන්න බලන්න මිනිහා. අර විදියමයි ඒකාධිපති අර විදියටම ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඒ ඊළඟ පාර දිනන ලයින් එකක් තියෙන අපහු ඒ රැල්ල තමයි හදාගෙන යන්නේ. හිතා ගන්න බැරි විදිහට පිරිස් එක්රැස් කරමින් අර නිකන් මේ ප්‍රජාතන්ත්‍රවාදී අනම්මනම් බයිලා කිව්වට මොකද ඒ මුළු ඔක්කොම කඩාගෙන තමයි යන්නේ. ඔක්කොම කඩාගෙන තමයි යන්නේ. ඇමරිකාවටත් එහෙම වුණා නම් අනිත් රටවල් ගැන කොමන කතාවද? ඉතින් ඒ වගේ ලෝකෙක මෙච්චර විෂම ලෝකෙක මෙච්චර සංකර වෙච්ච ලෝකෙක කෙනෙක් හොයාගන්නවා නම් තමුන්ගේ නිදහසක් තමුන්ගේ හිතක විවේකයක් මෙන්න තියෙන ප්‍රතිපදාවක් මෙන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ ඉක්මීමක් ඒක ලේසි නොවෙන්න පුළුවන්. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික අරගෙන යන්න ඕනේ. ක්‍රමානුකූලව ටිකෙන් ටික පුහුණු කරගෙන යන්න ඕනේ. යනකොට අන්න තේරෙනවා මේකේ සුද්ධියක් වෙනවා. මේකේ පිරිසිදු වීමක් වෙනවා. මේකේ වෙනසක් වෙනවා. වෙන්නේ හැබැයි අර පොරවගේ වෙනවා වගේ තමයි වෙන්නේ. අමාරුවෙන් තමයි වෙන්නේ. එහෙම නිකන් එකපාරට දවසෙන් දෙකෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් හදිස්සියක් නැහැ නේ. හදිස්සියක් නැහැ. සොලෝ එකේ ඊමීට ටිකෙන් ටික දවසම කරන්නත් එපා කොහොමත්. දවසම සිහියෙන් ඉන්න යන්න එපා. ඒ වෙනුවට නිකන් දවසකට පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. අර විදියට නිකන් බල්ලාට හැතැම්ම නැහැ වගේ දවස පුරාවට ඇවිදිනකොට පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න. සිහියෙන් ඇවිදිනවා නම් තමයි. දැන් ඊයේත් මම අර ළමයින්ගෙන් ඇහුවේ මේ දැන් ඇවිදිනවද කියලා. ඇවිදිනවා මම ඇහුවා. ඇත්තටම ඇවිදිනවද කියලා. ඒත් ඇවිදිනවා කියලා අතොස්සන ඔක්කොමලා තේරෙන්නේ නැහැ මේ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා. අන්න සිහියෙන් ඇවිද්දොත් අන්න ඇවිදින බව දැනගෙන ඇවිද්දොත් ඒක තමයි නියම ඇවිදීම. නමුත් අපි හිතනවා ඇවිදිනවා කියලා හිතාගෙන ඉන්නවා. අන්න අර කිලෝමීටර් ගණන් දවසට ඇවිදිනවා. අන්න ඒ ඇවිදින වෙලාවට බලන පියවරක් දෙකක් තුනක් හතරක් මේ විදිහට සිහිය පිටව ගන්න පුළුවන් කියලා. අන්නේ උත්සාහය ඒ ප්‍රතිපදාව තමයි ටිකෙන් ටික වඩා ගන්න ඕනි. හදිස්සියක් නැහැ, සතියක් නැහැ නෙමෙයි, දෙකක් නෙමෙයි, මාසයක් නෙමෙයි, දෙකක් නෙමෙයි, අවුරුද්දක් නෙමෙයි, දෙකක් නෙමෙයි ගන්න පුළුවන්. එහෙම හදිස්සියක් නැහැ. අර එක ඉලක්කය තියෙන්න ඕනේ. ආ යන්නේ උතුරු තරෝ දිහාවට. වැල්ල එරෙනවා වැඩි නම් අපිට අවුමක් යනවා. හැබැයි යන්නේ උතුරු තරෝ දිහාවට. කටුක වැඩි නම් පාර අපි රවුමක් යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ නැවතත් උතුරු තරුව දිහාවට හැරෙනවා ටික වෙලාවකින්. ඒ ගමන වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ නොවෙනස් ගමනකින් යන කෙනෙක්ට තේරෙනවා සුද්ධියක් තියෙනවා. අර විදිහට පොරව ගෙවෙනවා වගේ වෙනසක් වෙනවා. ඒ වෙනස අමුතුම වෙනසක්. හිතාගන්න බැරි වෙනසක්. අන්න ඒ වෙනස තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිසට පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. මේ පිරිස මෙහෙවන්නේ ඒ වෙනස සඳහා. ඉතින් කාලයක් සඳහනක් නැහැ. කොච්චර කාලයක් කරාද කියලා සඳහනක් නැහැ. සමහර විට සති ගණන් මාස ගණන් වෙන්න පුළුවන්. ඒ විදිහේ බොහොම විවේකයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඔය හරිය සඳහන් වෙනවා. සමහර වෙලාවට මේ ඉසිපතනේ කැමති තාක් වැඩවසලා මේ පංචවග්ගීය මානුන් සමග මේ පිරිස සමග භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දිහාවට ගියා. කැමති තාක්. එතකොට කොච්චර කාලයක්ද දන්නේ නැහැ. ඒ විදිහේ සොලෝ එකේ තමයි යන්නේ නැත්තේ. හදිස්සියකින් ගිහිල්ලා නැහැ ඔය කියන විදිහට නිකන් අන්න එක්කෙනෙක් රහත් කරා හරි දෙවණිය හරි එහෙම ටික් කරගෙන ගිහිල්ලා නැහැ. ඒ වෙනකොට බොහොම විවේකයෙන් තමයි මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. බොහොම සොලෝ එකේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපිටත් බැරි නැහැ. මාස ගණන්, සති ගණන්, අවුරුදු ගණන් ටිකෙන් ටික මෙන්න මේ අදහස තියාගෙන ගමන් කරනවා. මොනවා හරි කරගෙන ඉන්නවා. මේ ප්‍රෝග්‍රෑම් එකකට හරි හෙල්ප් කරගෙන ඉන්නවා. ඉන්නකොට තේරෙනවා වෙනසක් වෙනවා. ඒක දැකලා තියෙනවා ගොඩ දෙනෙක්ගේ. මේ හැබැයි අර මුළු ගැන්නිලා ඉන්න කට්ටියත් නෙමෙයි ගොඩක් වෙලාවට. නිකන් අර වැඩටත් පොඩ්ඩක් අත දීලා වැඩෙත් ඉඳලා තියෙනවා. ඉන්නකොට අන්න අර සමහර විට මුළු ගැන්නිච්ච කෙනෙක්ට වැඩිය වෙනසක් පරිවර්තනයක් වෙනවා. අර උගන්නන්න ගියපු කට්ටියට එහෙම ඕක අනිවාර්ය වෙනවා. ඒකේ තියෙනවා මේකද්දෝ එකක් තියෙනවා. සාමාන්‍ය සතිපාසල ඇක්ටිවිටීස් කරනවා, නම්මනම් කරනවා. ඒ හරිම නිකන් උනන්දුවෙන් උත්සාහයෙන්. නිකන් දෝතින් අල්ලල කරන්නේ සමහරවිට තේරෙනවා නිකන් හිතන්න බෑ මෙච්චරටම මේ බොක්කින් කරනවාද මේ වැඩි මෙච්චරටම උනන්දුවෙන් කරනවාද කියලා. බ්‍රේක් ගහගන්නත් අමාරුයි සමහර වෙලාවට. ඉතින් ක්ලච් බ්‍රේක් එක පාගන්න තව කවුරු හරි ඉන්න ඕනේ. හැබැයි සුද්ධියක් වෙනවා, සුද්ධියක් වෙනවා. ඒක වෙන්නේත් කාලෙත් එක්ක, නොදැනී වෙන්නේ, නොදැනී වෙන්නේ. සාමාන්‍ය දැන් අර මෙහෙම තියෙන්නේ මොකද්ද, දැන් අර දෙමව්පියන්ගේ එන් එන බලපෑම අපි හිතන්නේ නිකන් දැනෙන්නේ නැහැ නේ අපිට. දෙමව්පියෝ කියන්නේ පුදුම තීරණාත්මක සාධකයක්. ඒක දැනෙන්නේ නැහැ අපිට. දැන් මම වුණත් මම කියන්නේ නිකන් මම තමයි ඉගෙන ගත්තේ, මම තමයි වැඩ කටයුතු කරේ, ඈ දෙමව්පියෝ දීපු එකක් නැහැ කියලා තමයි කියන්නේ. තමයි ඉතින් ඒක තමයි මේ දවස්වල කිකිඳිය බයිලාව. නමුත් තේරෙනවා අර නිකන් නිහඬව කොච්චරනම් වෙනසක් මේ දෙමව්පියෝන්ගෙන් කොච්චරනම් බලපෑමක් සිද්ධ වෙනවද, ඒ පරිසරෙන් කොච්චර බලපෑමක් සිද්ධ වෙනවද. ඒක නැති වුණා කියන්නේ සම්පූර්ණ මේ සම්මුළු විකෘතියක් වෙනසක් එනවා. ඒ වගේම තමයි මේ ප්‍රතිපදාවත්, ඒ වගේ තමයි. දැන් ගුරුනාංශයෙන් ඉගෙන ගත්ත දෙයක් නැහැ වගේ තමයි ඉන්නේ බැලුවාම. අන්තිමට කියන ඒවත් ඒවා තමයි කියවෙන්නේ වැඩි හරියක්. ඒ ස්වභාවෙත් ඒ වගේ තමයි හැදිලා තියෙන්නේ බලනකොට. හිතා ගන්න බැරි මේ වෙනසක් කාලෙත් එක්ක වෙනවා. එතකොට කෙනෙක් අර වැරදි තැනකට ගිහිල්ලා වැටුනොත් එයාව ගොඩ ගන්න බැරි වෙන හේතුව ඔන්න ඔබ තමයි. වැරදි ගුරුවරයෙක් ගාවට වැටුනොත් ආයි මේ කපේට ගොඩ ගන්න බැරි කෙනෙක් කට්ටි ඉන්නවා. හම්බෙලා තියෙනවා, කොහොම කරත් වෙනස් කරන්න බෑ. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි, සිය සිය ගණනක් හම්බෙලා තියෙනවා. වැරදි තැන ගිහිල්ලා වැහුවා නේද, ආයි ඌ කියන්නේම කපපං කොටපං ඔලුවට ගහපං කියලා තමයි කියන්නේ. ගිරවට දොසක් කියලා හරියන්නේ නැහැ, හොරු කණ්ඩායමට දොසක් කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒක තමයි ස්වභාවය. බලමු ඊළඟ කපේ, බලමු වෙන කපේක, බලමු මේ කපේ නම් බෑ, ඔකට දාන්න බෑ. ඉතින් ඒක ඉතින් එක්තරා විදිහක අපිට ලැබිලා තියෙන අනුග්‍රහයක් කියලා කියන්න පුළුවන්. අර විදිහේ දෙමව්පියෝ, අර විදිහේ ගුරුවරු ලැබිලා යම් කිසි විදිහක නිවැරදි ලියවිල්ලක් ලියවිලා තියෙනවා. ඒක ඉතින් හිතලා කරා කියලා කියනවා නම් කෙනෙක් ඒක බොරු කතාවක්. ඒ වෙනුවට නිකන් රහය අරන් ගිහිලා තියෙන්නේ පුබ්බේත කත පුඤ්ඤතා තමයි ඉතින්. ඒවා ඉතින් වෙනස් කරන්න බෑ, වැලිය වෙලා ඉවරයි. එතකොට හිතෙනවා මේ ජීවිතයේ තීරණයක් එහෙම ලොකුවට තිවිලා තියෙනවද කියලා. මිනිහා අපි හිතනවානේ නිකන් මේක මම කරා, මගේ චොයිස් එක තමයි කියලා. නමුත් එහෙම තීරණයකට වැඩිය නිකන් ලියවිලා තියෙන ප්‍රමාණය වැඩි. ගියා නෙමෙයි, ග්‍රහය අරන් ගියා ස්වභාවය තමයි තියෙන්නේ. අන්න ඒ විදිහට යනකොට යනකොට තේරෙනවා දවසක මෙන්න මේ දෙමව්පියෝන්ගෙන් ලැබිච්ච වටපිටාව නිසා හොඳට ගියා. මේ විදිහට ප්‍රතිපදාවක්, පුහුණුවක්, භාවනාවක් වඩන එකෙත් මේ ගුරුවරයෙක්ගෙන් ලැබිච්ච වටපිටාව නිසා හොඳට ගියා. අන්න මේ පිරිසට හොඳම ගුරුවරයා ඉතින් බුදුරජාණන් වහන්සේ. ආය වෙන වැරදි දිට්ඨියක්, වැරදි තීරණයක් ගන්න හැකියාවක්වත් නැහැ, ලොවෙත් නැහැ. අන්න හොඳම ගුරුවරයා, හොඳම මඟ පෙන්වීම ලැබිලා තියෙනවා. ලැබුණාම ඉතින් විවේක වෙනවා, හරි විදිහට හිතේ සැනසීමක් වෙනවා, සුද්ධියක් හොයාගන්නවා. ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ කතාව, ඒ පරිවර්තනය පිළිබඳ අදහසක් තමයි මෙතෙන්දි තියෙන්නේ. ඉතින් ඒක පිළිබඳ නිකන් අර සෙන් පොයම් එකක් වගේ එකක්, නිකන් මේ මේ ලැබිච්ච සැනසීම පිළිබඳ යම් කිසි අදහසක් දැක්වෙන එකක් කියනවා. මෙන්න මේ විදිහේ දෙයක්, ඒ තැනැත්තගේ ස්වභාවය පිළිබඳ තමයි මේ කියන්නේ. මේ රහතන් වහන්සේගේ කෙනෙක්ගේ, එහෙම නැත්නම් මේ හිතේ විවේකයක් සැනසීමක් ලං කරගත්ත කෙනෙක්ගේ ස්වභාවය කියලා අපිට කියන්න පුළුවන්. කියනවා මොකද්ද, මේ 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 මම කම්මැලි, මට මේ නිකන් අර මේ නිකන් ඇම්බිෂස් වෙන්න, නිකන් මේ නිකන් දේවල් හඹාගෙන යන්න, ලං කරගන්න, ළඟා කර ගැනීම වලට මං හරි කම්මැලි, නව නිර්මාණ වලට මං හරි කම්මැලි. මම මේ ලෝකෙට ලෝකේ ප්‍රශ්න විසඳ ගන්න ඉඩ දීලා තියෙනවා. ලෝකෙට ලෝකේ ප්‍රශ්න විසඳ ගන්න ඉඩ දීලා තියෙනවා. ඊට පස්සේ මට පින්ඩපාතේ ගියාම පාත්තරේට මොනව හරි ලැබෙනවා. පින්ඩපාතේ ගියාම මේම ලැබෙනවා. ඊට පස්සේ මට පිදුරු ටිකක් තියෙනවා, පිදුරු ඇඳක් තියෙනවා. මේ මේ රාත්‍රියට මේ වැස්සේ සද්දේ හරිම මිහිරි, හරිම අලංකාරයි. මේ කතාවට කවුරුත් ඕනෙත් නෑනේ. මොකද මේ මේ කතා කරත් මොනවද, එක්කෝ කතා කරන්න වෙන්නේ අවිද්‍යාව ගැන, නැත්නම් විද්‍යාව ගැන. ඒ කියන්නේ නිකන් අර දෙපැත්තම දාලා කියන්නේ, අවිද්‍යාව ගැන කතා කරත් වැඩක් නැහැ, විද්‍යාව ගැන කතා කරත් වැඩක් නැහැ, ඩිලූෂන් ගැන කතා කරත් වැඩක් නැහැ, අර විදියට නිවනක් ගැන කතා කරත් වැඩක් නැහැ. ඒ දෙකම කතාවට වැඩක් නැහැ. ඊට වැඩිය ලස්සනයි මේ වැස්සේ සද්දේ. රාත්‍රියට මේ වැස්ස වැටෙන සද්දේ හරිම රසනයි. ඒ සද්දේ ඇති. මම මේ කකුල් දෙකත් හොඳට දිග ඇරලා හොඳට විවේකෙන් වාඩි වෙලා ඉන්නවා කියලා කියනවා. අන්න ඒ විදිහේ විවේකයක්, ඒ විදිහේ සැනසීමක් ගැන තමයි කියන්නේ. අර සමහර කෙනෙක් කියනවා මේ මොකද්ද පොතකද කොහෙද කියනවා, මේ නිකන් මේ තමුන්ගේ ගුරුවරයා මේ විදිහේ සැනසීමක් විවේකයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක් ගැන කියන්නේ. අර පොකුණක නෙළුම් පතක් උඩට ඉන්න මැඩියෙක් වගේලු, පුදුම මේ ජොලියකින් පොදිම විවේකයකින් ඉන්නේ. ඉතින් මං කල්පනා කරලා අවුරුදු 30ක් මානකම් කරාට කමක් නැහැ, මේ විදිහේ විවේකයක් මටත් ලැබෙනවා නම් කියලා. අන්නර පොකුණක නිකන් නෙළුම් පතක අර ඉන්න මැඩියෙක් වගේ බොහොම විවේකයෙන් බොහොම සැනසීමෙන් ඉන්නවා, මොකුත් ළඟා කරගෙනත් නෙමෙයි, එහෙම දෙයක්වත් නැහැ. ඒ වෙනුවට අර විදිහට ලෝකෙට ලෝකේ ප්‍රශ්න විසඳ ගන්න දෙනවා. මේ විදිහට මේ උද්‍යෝගී කර දේවල් පස්සේ හඹාගෙන යන්නේ එහෙම කම්මැලි කමක් තමයි තියෙන්නේ ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ ගින්දවාරේ ගියාම මොනවා හරි කන්න හම්බ වෙනවා. අර විදිහට පිදුරු ටිකක් තියෙනවා. අන්න මේ කතා කරන්න ඕනේ නැහැ නිවන ගැනවත් අවිද්‍යාව ගැනවත් කතා කරන්න ඕනෙත් නැහැ. ඒ විදිහට කෙනෙක් අවශ්‍යත් නැහැ. ඊට වැඩිය මේ වැස්සේ සද්දේ හරි ලස්සනයි. මේ කකුල් දෙකත් හොඳට දිග අරගෙන මම ජොලියේ වාඩි වෙලා ඉන්නවා. මේ සියල්ල අතරේ මේ විදිහට විවේකයෙන් කතා කරනවා. හරි නිකන් අර මොගරාජ හාමුදුරු කියන කතාව මේ මතක් වෙනවා ඇති සමහර විට. අන්නාන්නේ මේ අසනීප වෙලා ඉන්න හාමුදුරන්ගෙන් ගිහිල්ලා බුදුහාමුදුරු අහනවා, මොගරාජ කොහමද? චවි පාපක චිත්ත බද්ධක කියලා තමයි අහන්නේ. අන්න මේ කුෂ්ඨ රෝගයක් පිටපොත්තෙන් බැලුවාම නම් හරි පාපී ඔබ. හැබැයි හිත සොඳුරුයි. හිත තුල විවේකයක් ලං කරගෙන දෙනවා. කොහමද සැප සම්පේ ඉන්නවද කියලා අහනවා. එතකොට කියනවා මට මේ පිදුරු ඇඳක් තියෙනවා. මේ විදියට මට මේ යැපිලා ඉන්න පුළුවන්. මේ විදියට මේ පිණ්ඩපාතේ ගියාම දානේ ටික හම්බ වෙනවා. මම ඉන්නවා ජොල විවේකයෙන් ඉන්නවා. ඔයා වගේම තමයි කියලාත් කියනවා බුදුරජාණන් වහන්සේට. ඔයා වගේම තමයි මමත් විවේකයෙන් ඉන්නවා කියලා කියනවා. ඉතින් එන්නේ වගේ විවේකයක් හොයාගෙන යන්න අමාරුවෙන් නමුත් මේ ලෝකේ අන්න ඒක කරගත්තොත් කල යුත්ත කරා වෙනවා. ඉතින් ඒ සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. ඉතමත් කාලෝචිතව බුද්ධ දේශනය කාලෝචිත මාතෘකාවට හැමදාමත් අපට දේශනා කරන ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අපට මේ කරන ධර්ම මඟ පෙන්වීම ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ආකාර මිස සිට වෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු
සාදු සාදු. හොඳයි එහෙනම් අපි අවසන් කරමු.
හොඳයි ස්වාමීන් වහන්සේ, එහෙනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපජායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු
සෝපත්තේවා සෝපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.